కరు సమింత విజయశ్రీ
రుజుకారక సభాపత్తుమని అదే వివాదన లక్కైన విశేషం అపే ఆండ్వి
ఆండుపక్ష
మంత్రివరేకి గడ్లు అక్నే ప్రశ్న తీరు పల్లె కాంబరే అపే మంత్రి మునసనే మంత్రితుమని శక్తిమత్ సహా కాళేశ్వర అమాత్య వరుణ్ దెదినిగ్గే వైశిష్య దిగా కథాకరణ విలావే అవస్థావ లభ్యం పిలిబంధ సతుటు వేను దాకా అపే విద్యాభోజన విలావట కలింగ్ అపే శేరసింగ మంత్రితుమ ఇతావత్వ సతుటే నౌన్గే పాలన కాలే తుల మే విదులి అర్బుదయ నిరాకరణే గరన్న కటయుతు కరాయికిన కారణే ప్రకాశ కర అవి సతుటు వేను అయ్యే ప్రకాశేట హెబై 2015 జనవరి 8వ మే రటే ఒంట తిబును మతయ ఒంగే తిబును ప్రసాదే అయిగునే కుమన ఆకారే దిగిన కార్య ఉంట అమతకు సమహర వెలావట ఏ ఖండామెగే పరంపరావగే జీవిత ఆలోక కరగత్త ఎరెన్నట మేరటే సమస్త జనతావగే జన జీవితేట ఆలోకయక్ లబా దినట ఉన్ కటయుతు కరేనే ఇషా తమై శేరసింగ మంత్రి తుమాల పరాజయట పత్తిరాతి దెన్ మే మే అద విద్యుత్ అర్బుదే పిలిమదవ కథా కరు මම දැන් ගිහලා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් ඇහුවා මේ විදුලි කප්පාදුව ගැන පිළිබඳව. එහෙම වෙන්නේ නැහැලු. එතුමා කියන විදුලි කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඒ වෙනම් මේ මේ රටේ සමාජයේ මේ විපක්ෂයේ අද කැමර දෙන්නේ මොන කාරණේද කියන කහන්නේ. එතුමා කියන්නේ MC හදිසි අලුත් ඇඩියාවක් සඳහා ඒ අලුත් ඇඩියා නිවැරදි දෙන්න ගියෙන් MC අවස්ථාවේදී දෙනින් දෙන මේ විදුලි බැලුවේ ඒක සාධාරණයි ගරු. විපක්ෂයේ මන්ත්‍රීතුමනි ඒ සිද්ධ ඒක නිවැරදි කරන්න ඕන. සහිතපුව අපේ ගරු අමතුමා ඉන්නවා. ගරු එමුතුමිය ඉන්නවා මං හිතනවා මේ අපිට මේක හදන්නට යන කාලය ඉදිරියට අරගෙන ඒ තුලින් මේ සමාජයේ මේක මතු කරන්න කටයුතු කරන්න අවස්ථාවක් කරගන්න එපා එහෙනම් අපිට බෝධේවල් කියන්න තියෙනවා දැන් අවුරුදු 20ක ආණ්ඩුව තිබුණා ඒ පෞගේ අහපාලන ආණ්ඩුව අපි ගත කරලත් ඒ අහපාලන ආණ්ඩුවෙත් මේ අමාත්‍යාංශ දෙකම තිබුණේ කාසතුවද හැබැයි අපි ඔවුන්ට ඇඟිලි දික් කරන්නේ නැහැ හැබැයි ඒ ඇඟිලි දික් කරන්නේ නැති හේතුව අපේ ඔවුන්ටත් සැබෑ විසඳුම මේ සඳහා යන්න පුළුවන් ගමන මොකද්ද කියන කාරණය ඔවුන් තේරුම් ගන්න ගත්තේ නැහැ. අද රවි කරුණානායක මහතා ඒක තේරුම් ගන්න තියෙනවා. එතුමා අපි අහම්පාලන ආණ්ඩුව ගන්න අපිට හැකියාව ලැබුණේ සමහර කණ්ඩායමේ රටේ ආර්ථිකය බිඳ වැටිලා තියෙන වෙලාවේ මේ රටේ ආර්ථිකය සාමූලින්ම ඝාතනය කරලා තිබුණු වෙලාවේ අපි ඉමල් විරවස් කරු මන්ත්‍රීතුමා ඒ කාලේ කිව්වේ මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඝාතකයා කියලා. එතුමාත් ඒ ආණ්ඩුව ඉන්න කාලේ පිළිගත්තා. ඒ නිසා සමහර වෙලාවට මැතිවරණ කලින් ආව කරු මුළුසේනේ මන්ත්‍රීතුමා නමුත් අපි ආණ්ඩුව ගත්තට පස්සේ අපේ ආණ්ඩුවේ ශක්තිමත් මුදල් අමාත්‍යාංශයේ දරන රවි කරුණානායක මහතුමාට දුන්නා. එතුමා වැඩිච ඒ ආර්ථිකය ගොඩනගා ගත්තා. යම් යම් මඩ ගහලා යම් යම් දේවල් කියලා. මොකද ශක්තිමත් වෙනට ගහන්න ඕන. ආණ්ඩුව වැටෙන්න නම්, පක්ෂය වැටෙන්න නම් ඒ ශක්තිමත් දෙන හඳුනන ගැහුවේ නැත්තම් ඒ උන්ගේ අරමුණ යන්න බෑ විපක්ෂයේ කණ්ඩායම නිසා. එතුමාට යම් වැඩ පිළිවෙල දුනාද අපි සතුටු වෙනවා. එතුමාට මේ අමාත්‍යාංශයේ දීලා ඉතා කෙටි කාලය තුල මේ විකල්ප බලශක්ති හොයා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා අපි දන්නවා.
මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
මට තව විනාඩි දෙකක් තියෙනවා අපේ ඒෂා මන්ත්‍රීතුමාගෙන් ගරු මුස්ලිම් මන්ත්‍රීතුමනි. එතුමාත් අද කතා කරනවා. ඒෂා මම කියන්නට උත්සාහ කරන්නේ අපි යන්නට ඕනි කාරණය දැන් අපි තෝරාගෙන තියෙනවා. ඒ තෝරා ගැනීමට යන්න පුළුවන් අවස්ථාව අපි එකතු වෙලා අත්වල් බැඳගෙන යන්නට ඕනි. ඒෂා මේ රටේ සියලු ජනතාවට බලපාන මූලික අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය. ඒක ඔවුන්ට වැරුණා කියලා ඒ චෝදනා කර කර ඉන්නේ නැතු අපි මේකට මූලික විසඳුම් සොයලා මේක නිරාකරණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕන. අද රටේ සෑම පුරවැසියාටම අවශ්‍ය කරන විදුලි සැපයීම ලැබිලා තියෙනවා. ඒ ඉල්ලුම ලැබෙනකොට ඒ ඉල්ලුමට සරිලන සැපයීම ආන්න පුළුවන් වැඩපිළිවෙලක් රට තුල ජනනය වෙන්න ඕනේ. අපි දන්නවා අපි වැඩි හරියක් අපි ජල ආශ්‍රිත ජලයෙන් තමයි මේ විදුලිය උත්පාදනය කරන්නේ. එනා විකල්ප බලශක්ති නිෂ්පාදනය කිරීම සඳහා ඒ සඳහා යන පිරිවැයන් ඒ සඳහා ලබන දින මහා ප්‍රාග්ධනය පිළිබඳව ප්‍රශ්න තියෙනවා. අපි තාම සංවර්ධන රටක්යට ඒ නිසා අපේ මහා වැඩි මුදලකට කොමිස් කුට්ටි වලට මේවා ලබා දෙන්න පුළුවන් වැඩ පිළිලක් අපි හදලා නැහැ. අඩු පිරිවැයක් යටතේ මේ රටේ ජනතාවට දරන්න පුළුවන් වැඩ පිළිලක් යට යන්න පුළුවන් මම හිතන්නේ ඒ වැඩ පිළිල අපේ රවි කරුණානායක අමාත්‍යතුමා හදලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ කබීර් රෂීඩ් අමාත්‍යවරයා. එතුමා මහා දෙවන්ත වැඩ පිළිවෙලක් අපේ රටේ ග්‍රාමීය මාර්ග පද්ධතිය ඒ වගේම ප්‍රධාන මාර්ග පද්ධතිය රටේ සංවර්ධනයට උචිත ගැළපෙන විදිහට හදන්න අද හොඳ වැඩ පිළිල නිර්මාණය කරලා තියෙනවා. අපි සතුටු වෙනවා පසුබිලේ මන්ත්‍රීවරයා හැටියට අපේ විශාල මුදලක් එතුමා හරහා ග්‍රාමීය පාරවල් හදන්න දෙන ඉතින් අපි කනගාටුවෙන් කියන්න ඕනේ. විපක්ෂයේ මන්ත්‍රීවරුනි තමුන්නාසලා කාලය තුල මේ ග්‍රාමීය පාරවල් ටික හැදුවා නම් තමුන්නාසලා ගේ කාලය තුල මේ හැම දෙයක්ම හදලා තිබුණා අපට හදන්න අවස්ථාවක් එන්නේ නැහැ. අපි කණගාටුයි හරි කියන මුළුසලේ මන්ත්‍රීතුමනේ අපට දෙන ප්‍රතිපාලන අපට හදන්න ලද සමහර හදපු පාරව. ඒ ඇයි? ඒවා බාගෙට හදලා තියෙන්නේ. ඒවා ප්‍රමිතියෙන් තොරව හදලා තියෙන්නේ. දාලා තියෙන අමුද්‍රව්‍ය අඩුවෙන් දාලා හදලා තියෙන්නේ. ඒක ඒ පැහැදිලි විචිත නිසා තමයි ඔවුන් බලේපයි කියන කාරණේ පැහැදිලි කියලා ඔවුන් මේ සමාජයෙන් මේ පෞගේ කාල ආණ්ඩුවෙන් අයින් කළා. ඒ නිසා අපේ ඉදිරියට ගන්න වැඩ පිළිවෙල ආණ්ඩු ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපි හදලා තියෙන නිසා මේ විදුලි බල ශේෂ්‍යය තුල ප්‍රශ්න අදී ආපු දෙයක් නේ මට මතක හැටියට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කාලේ අපේ පැය 24 තියෙන කාලෙදිම පැයක් අඩුත් කරාද කියන කාරණේ මතයක් අපිට තියෙනවා මුනිසේ මන්ත්‍රීතුමෝ දුන්නා මතයක් ගන්න ඇයි මේ අරුබුදේ විසඳුමක් හොයන්නේ කාලේ පවා වෙනස් කරන්න සිද්ධ වුණා ඉතිහාසය තුල. ඉතින් අද මේ වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන උදේට අපි මතක් කරලා දෙන්නේ මේක තිබුණා මේ කාලගුණක විපර්යාසයන් තුලත් එක්ක මේ ප්‍රශ්නය නිර්මාණය වෙනවා. ඉතින් මේවට අපි මූණ දෙන්න වෙනවා. එහෙනම් මේ මූණ දෙන්න පුළුවන් ශක්තිමත් වූ වැඩ පිළිවෙල හදන්න අවශ්‍ය හයිය දෙන්න සහයෝගය දෙන්න හැමදාම අපි දෙපැත්තට බෙදලා ගහ ගන්නවා. හැබැයි මේ රටේ ජනතාව ඒ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න ඕනි කණ්ඩායම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නේ කොතනද කියන කාරණේ අපි උත්සාහයක් දරනවා. ඒ උත්සාහය නැවත ඇදිරියට අරගෙන ඒ වැඩ පිළිවෙලට යන්න මම දැක්කා ඊයේ තමුන්නාන්සලා වෛශීෂ්‍ය දෙකක් පරාජය කරලා හරේ සතුරක් ගත්තා. හරේ උද්‍යෝගයෙන් කටයුතු කරා. ඉතින් කමන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකත් ඒක ගන්න හොඳ මොකද පෞගිය කාලේ බොහෝ දේවල් දැක්කනේ. සිංගෝලේ පෙල්ල ගත්තා. ඒ පැත්තෙන් ව්‍යාජ විදියට අග්‍රාමාත්‍ය දුර ගන්න ගියා. ආණ්ඩුව ගන්න ගියා. ඒ සම්මන්න මේ කියන වැඩ පිළිවෙල බැරිලා පොඩි දෙයක් කරලා ඒ වැඩ පිළිවෙල සතුරු වෙන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම අපි රජිතේන නිවැරදි කර මේ ඒ වෛශීෂ්‍ය දෙක ජයග්‍රහණය කරලා ඒ පළාත් පාලන ආයතන සියල්ලට අවශ්‍ය මුදල් ටික තමුන්නාස්ලා කිව්වේ පළාත් පාලන ආයතනයට මුදල් දෙන්න එපයි කියලා. ස්වදේශ කාර්යතු අමාත්‍යංශයෙන් කරන වැඩ පිළිවෙල කරන්න එපයි කියලා බස්නායක සංගර අමාත්‍යංශයෙන් කරන ඕන වැඩ පිළිවෙල කරන්න එපයි කියලා රටට කිව්වේ. ඉතින් මම හිතනවා රටේ ජනතාව තේරුම් ගන්න ඕනි. ඉතිහාසයේ මෙවැනි වැඩ වෙනවා සිද්ධ වෙන්නේ නැහැ සාමාන්‍ය. කතා වෙනවා ආණ්ඩු නායක රැස්වීම තුළ අපි මේක කරන්නේ නැහැ කියලා. නමුත් ඇවිල්ලා පස්සේ උතරෙන් ඇවිල්ලා මේ වැඩ පිළිවෙල කරනවා. අපි යම් කිසි ඉල්ලීමක් කරා. අපි ඒ ඉල්ලීමට අතීස්වරම වුණා අපි සතුට වෙනවා. අපි වෛශීෂ්‍ය පරාජය කරන්න ඕනි කියලා අපිත් කිව්වා ආණ්ඩු පක්ෂය ඉඳලා. ඇයි ඒකට හේතුත් කිව්වා අපි. අපි ඒක පරාජය කරමු අපි ඒක කියලා. හැබැයි එතනට ආවේ නැහැ. එතන සහායක දෙනකොට කොහෙද හැංගිලා ඉඳලා සහායක වෙනෝදී බයට කටයුතු කරා. නමුත් අපි අවංගම සතුට වෙන එදා අපි තනියෙන් හෝ අපි කියපු දේ කරන්න කටයුතු කරයි කියන කාරණේ. මොකද අපිට මුලින් ඉඳලම තිබුණා ඒ වෛශීෂ්‍ය මුදල් වැඩි කියන කාරණේ. අදත් කියන ඒ වෛශීෂ්‍ය මුදල් වැඩි කියලා. ඉතින් ඒ මුදල් වැඩි බව නිසා ඒ අක්‍රමණතාවය බව නිසා ඒක පරාජය කිරීමේ අවශ්‍යතාවය අපට තිබුණා. නමුත් අපි සමස්ත ඒ අය තුළ අනිත් දේවල් දිහා ගත්තම එයින් ලැබෙන රටට දායකත්වයේ ලැබෙන දේවල් දිහා බැලුවම අපිට ඒ පරාජය කරන අවශ්‍යතාවයක් නැහැ. අපි සමහර තියෙනවා. සමහර මෙතියම දුරම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තුළ ඒවා निराකරණය ගැනීම සඳහා අපි යම් යම් දේවල් සමාජය තුළ කිව්වා. නමුත් ඔවුන් ඒවා හදාගත්තා. ඒ හදා ගැනීම තුළ ඒ ප්‍රතිඵලය ලැබුණේ අපේ ආණ්ඩුවට. ඒ ප්‍රතිඵලය ලැබුණේ අපේ රටේ ජනතාවට. ඒ නිසා තනි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ කවදාවත්. ඒම අවශ්‍යතාවයකුත් අපිට නැහැ. ශාගරෝ මුනුසරේ මන්ත්‍රීතුමනි මම හිතන්නේ අපේ ඒෂා මන්ත්‍රීතුමාගේ විනාඩි දෙකක් මට ලැබුණා. තීතුරු කාලය තුමාට ලබා දෙන්න ඕනේ කියන කාරණේ මතක් කරමින් තමුන්නාසේ මට කාලය ලබා දුන්නා. ඒ වගේම අපේ ගරු අමාත්‍ය දෙපළගේ විශේෂම කරවි කරුණානාගේ ගරු අමාත්‍යතුමා ඉතා ඉක්මනින් මේ රටේ අඳුරු යුගයේ අවසන් කරලා මේ රටම විනාඩි 3ක් ලබා දෙන වැඩ පිළිවෙල නිර්මාණය කරනවා වගේම සමස්ත මාර්ග පද්ධතියේ ශක්තිමත් ලෙස හදමින් මේ මූලික යටිදැල
කාලය අවසන්යි.
අමිතවර සාක්ෂිය මම නිහඬ වෙසුති.
බොහොමසුදී මන්ත්‍රීතුමා උන්රපල් පවිත්‍රාවන් ඉදාලිච්.
ගරු කාර්ක සභාපතිතුමනි අයිතරි මට පැය කාලක ප්‍රමරම
15 minutes විනාඩි 15.
සනත් නිශාන්ත මන්ත්‍රීතුමාගේත් SM චන්දසේන මන්ත්‍රීතුමාගේත් වේලාව මට ලබා දීලා තියෙනවා. 2019 වසරේ සඳහා වන මේ අයවැය විවාදයේදී විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ වැසීෂයට දායක වන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. 2005 නොවැම්බර් 19 වෙනිදා ආරම්භ වෙච්ච අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ 2013 මාර්තු මාසයේ ඉඳලා 2015 ජනවාරි 8 වෙනිදා දක්වා කාල සීමාව තුළ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයේ වශයෙන් කටයුතු කරමින් ජනතා ජයග්‍රහණ රැසකට දායක වන්න ලැබීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. 2005 වසරේ නොවැම්බර් සිට 2010 අප්‍රේල් දක්වා ගරු ජෝන්සන්ට ඇමතුමත් 2010 මැයි මස සිට 2013 වසරේ පෙබරවාරි අවසානයේ දක්වා ගරු චම්පික රණවීර රණවක ඇමතුමත් ඉන්පසු 2015 ජනවාරි 8 වනදා දක්වා මමත් මෙම අමාත්‍යංශයට දේශපාලන නායකත්වය ලබා දුන්නා. මව්බිමේ අසහාය නායකයා යටතේ අපි මොකද්ද මේ අමාත්‍යංශය තුල කළේ කියන දේ පිළිබඳව මම කරුණු කීපයක් කතා කරන්න කැමැතියි. ගරු කාර්ක සභා සභාපතිතුමනි 2005 වසරේ නොවැම්බර් 19 වෙනිදා මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ රට බාර ගන්න අවස්ථාවේදී රටේ අනික් සෑම ශේත්‍රයක වගේම විදුලි බල හා බලශක්ති ශේත්‍රයේ විශාල අර්බුද ගණනාවක් ඇති වෙලා තිබුණා. රට විශාල විදුලි බල හිඟයකට මුහුණ දීලා තිබුණේ මහින්ද මැතිතුමා ආණ්ඩුව බාර ගන්න වෙලාවේ. දවසේ පැය 24න් පැය කීපයක් පමණයි විදුලිය සපයන්න පුළුවන්කම තිබුණේ. විදුලි බල මණ්ඩලය ඒ වගේම ඒ සපයපු විදුලියෙත් වෝල්ටීයතාවය සම්බන්ධයෙන් ගැටලු රසක් පැවතියා. අඩුම තරමේ දරුවෙකුට පොතක් පතක් කියව ගන්නවත් බැරි අඳුරු කාර පරිච්ඡේදයක තමයි මේ රට මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර ගන්නකොට තිබුණේ. වැදගත්ම කාරණේ තමයි මේ රටේ ජීවත් වෙච්ච ජනගහනෙන් 140ක පිරිසකට විදුලි බලය තිබුණේ නැහැ. විදුලිය ලබා දීමේදී ගාමීය ප්‍රදේශ සම්පූර්ණයෙන් නොසලකා හැරලා තිබිච්ච තත්වයක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ ආරම්භ කළේ. විදුලි ජනනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අපට උරුම වී තිබුණේ මෙගාවට් 1210ක ධාරිතාවයකින් යුතු ජල විදුලි බලාගාර පද්ධතියකුත් මෙගාවට් 548ක ධාරිතාවයකින් යුතු ඉන්ධන විදුලි බලාගාර පද්ධතියකුත් පමණයි. මීට අමතරව විදුලිය මිලදී ගැනීම සඳහා පුද්ගලික සමාගම් 6ක් සතු මෙගාවට් 536ක 36.5ක ධාරිතාවයකින් යුතු විදුලි බලාගාර 9ක් දිවයිනේ ක්‍රියාත්මක වුණා. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය හදලා ඉවර කරන්න තිබුණේ 1985. කෙලවර කෙරවලපිටිය තාප බලාගාරය හදලා ඉවර කරන්න තිබුණේ 1980. තිරිකුණාමලේ ගල්ලංගුරු බලාගාරය 1985. ඉහලකොත්මලේ ජලවිදුලි බලාගාරය 1985. උමාවය බ්‍රෝඩ්ලන්ඩ් සහ මොරගල්ල ජන ජලවිදුලි බලාගාර හදලා ඉවර කරන්න නියමිත වෙලා තිබුණේ 1998. හැබැයි අවාසනාවකට මේ ඉදිකිරීම අවසන් කරලා ජාතික පද්ධතියකට එකතු කළ යුතු වුණත් අවාසනාවකට ඒ සැලසුම් ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. ඒ වෙනුවට අධික මිල ගණන් යටතේ පුද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිල දීගෙන විදුලි ඉල්ලුම සැපයීමට පැවති රජයන් ක්‍රියා කළා. මේ හේතුව නිසාම විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි ගණනින් පාඩු ලබන තත්ත්වයට පත් වුණා. අවසානයේදී මේ පාඩුව මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිලට ඒ මහා පාඩුව එකතු වුණා. ගරුකාරක සභාපතිතුමනි, මේ බරපතල අභියෝගයේ බාරගත් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ යටතේ හිටපු අමාත්‍යවරු මෙම අර්බුදයේ විසඳීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන්නා. අමාත්‍යංශ ලේකම් පර්ඩ්නැන්ඩු මැතිතුමා මේ සඳහා දක්වපු මැදිහත් වීම ගැන අපි ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. වඩාත් පැහැදිලිව සඳහන් කළොත් 2015 වසරේ ජනවාරි 8 වෙනිදා මහින්ද මැතිතුමා බාර ගන්නකොට 2015 ජනවාරි 8 වෙනිදා විදුලි බල ශේත්‍රය අපි මේ රජයට බාර දෙන අවස්ථාවේදී රටේ සියලු නගර සහ ගම් ආවරණය වන පරිදි නවීන මධ්‍යගත ඉහළ සහ මධ්‍යම වෝල්ටීයතාවයෙන් යුතු කාර්යක්ෂම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක්, ඒ වගේම නගර පදනම් කරගත්ත විදුලි උපපොළ පද්ධතියක්, රටේ සියලුම ජනාවාස ආවරණය වන පරිදි අවශ්‍ය වෝල්ටීයතාවයකින් යුතු කාර්යක්ෂම විදුලි බෙදා ඇරීමේ පද්ධතියක් ඉදිකර මේ රටේ සියලු ජනතාවට නිසි වෝල්ටීයතාවයෙන් යුතු කාර්යක්ෂම විදුලි බල සැපයුමක් 2015 ජනවාරි 8 වෙනකොට අපි ලබා දුන්නා. අපේ රජයේ කොච්චර කැපවීමකින් කටයුතු කළාද කියලා කිව්වොත් රටේ ජනතාවට විදුලිය ලබා දීමට 1948 වසරේ ඉඳලා 2005 වසර දක්වා සෑම මැතිවරණයකදීම සෑම දේශපාලන පක්ෂයක් විසින්ම ලබා දුන්න සැමට විදුලිය, ගමට විදුලිය කියන මැතිවරණ පොරොන්දු තව දුරටත් වළංගුනේ නැහැ. විදුලිය දෙන්නම් කියලා විදුලිය දෙන්නම් දුන්නොත් ඡන්ද දෙන්නම් කියපු අතීතයට අපි තිත තිබ්බ බව මේ සභාවේ නවක මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස මම ප්‍රකාශ කරන්න කැමැති. අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් වැඩ බාරගත්තට පස්සේ වසර ගණනාවක් පුරා විවිධ හේතු නිසා හේතු කියමින් ප්‍රමාද වෙලා තිබුණු නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ මෙගවට් 900ක ධාරිතාවයෙන් යුතු ජනන යන්ත්‍ර තුනේම සම්පූර්ණ සැපයුමද, කෙරවලපිටිය යුගධනවි බලාගාරයේ මෙගවට් 300ක සැපයුමද, ඉහළකොත්මලේ මෙගවට් 150ක ධාරිතාවයකින් යුතු සැපයුමද, යාපනයේ මෙගවට් 25ක ධාරිතාවයෙන් යුතු උතුරු ජනනී සැපයුමද, තවත් මෙගවට් 10ක ජංගම විදුලි බලාගාර 10ක සැපයුමද ජාතික විදුලි බල පද්ධතිය වෙත එකතු කරමින් කිසිදු විදුලි කප්පාදුවකින් තොරව අධික මිල ගණන් යටතේ හදිසි විදුලිය මිලදී ගැනීමකින්ද තොරව ජනතාවට අඛණ්ඩ සේවයක් ලබා දීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයට හැකි වුණා කියන එක නිහතමානීව මතක් කරන්න ඕන. එසේ ඉදිකර බලාගාර අතරින් කෙරවල පිටියේ ඉදිකළ මෙගොවට් 300ක ධාරිතාවයකින් යුතු යුග දනවි බලාගාරය පිළිබඳව ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම ඉමහත් ආඩම්බරයට පත් වෙනවා. මෙම ලක්දනවි සමාගමෙන් ඉදිකළ යුග දනවි බලාගාරය ඉදිකලේ අපේ රටේ දේශීය ඉංජිනේරුවන් සහ කාර්මික නිලධාරීන් විසින්. සමහරුන්ට අවශ්‍ය වුණා මෙම බලාගාරය ඩීසල් වලින් දුවන්න. නමුත් දේශීය ඉංජිනේරුවන් යෝජනා කළා ඉතාම අඩු මිල ගණන් යටතේ දැවි තෙල් වලින් විදුලිය ජනනය කළ හැකි බව. ඔවුන් ඉතාම ඉහළ ප්‍රමතියකින් යුතු ඉතාම අලංකාර දැවි තෙල් බලාගාරයක් ඉදිකලා වගේම මේ මොහොතේ කිසිදු අර්බුදයකින් තොරව ජාතික පද්ධතියට විදුලිය සපයමින් සිටිනවා. ඒ වගේම මෙම ඉංජිනේරුවන් යුග දනවි බලාගාරය ඉදිකිරීමෙන් සහ එය ඉතාම හොඳින් නඩත්තු කිරීමෙන් ලබාගත් පළපුරුද්ද මත මේ වන විට ලෝකයේ රටවල් කීපයකම එවැනි බලාගාර ඉදිකොට තිබෙනවා. ඔවුන් ඒ හරහා රුපියල් මිලියන ගණනක විදේශ විනිමයක් අපේ රටට ගේනවා. මේ තමයි අපේ දියුණුවේ මඟ. දේශීය ව්‍යවසායකින්ට අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන. 2005 මහින්ද චින්තන වැඩසටහනෙන් සහ 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් අපි දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කරමින් ඔවුන්ට අතහිත දෙන බවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව අපි ඉටු කරා. නොරොච්චෝල විදුලි බලාගාරයේ 3 ජනන යන්ත්‍රයේ ක්‍රියාත්මක වීම ආරම්භ කළ විගස මා අමාත්‍ය ධූරය දැරූ කාලේ විදුලි බිලෙන් 125ක් අඩු කිරීමට එවකට ජනාධිපති අතුගෙරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කළා. එසේම සාම්පූර් ඉදිකිරීමට නියමිතව තිබූ බලාගාරයේ ඉදිකළ පසුව විදුලි මිල තවත් 125ක් අඩු කරන බවට අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිවම ජනතාවට පොරොන්දුවක් දුන්නා. ගරු කාරක සභාපතිතුමනි, තිරිකුණාමලයේ සාම්පූර් හි ඉදිකිරීමට නියමිතව තිබූ මෙගොවට් 500ක ධාරිතාවයෙන් යුතු ගල්ලඟරු බලාගාරය ඉදිකිරීම සඳහා අප ඉන්දීය රජය සමග එකඟතාවයකට පැමිණියා. ඉන්දීය රජය සමග 2013 2014 වර්ෂවලදී සාම්පූර්ණ මෙගවට් 500ක බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය සියලු ගිවිසුම් අත්සන් කරා. ඒ සඳහා 2015 ජනවාරි 8 වන විට ටෙන්ඩර් කැඳවීමට සූදානමිනුයි විදුලි බල අමාත්‍යාංශයේ හිටියේ. එසේම සාම්පූර්ණව ඉදමට යාබද අනෙක් ඉඩම් කොටසේ මෙගවට් 600ක ධාරිතාවයෙන් යුතු තවත් බලාගාරයක් ඉදිකිරීමට අප ජපාන් රජය සමග එකඟතාවයට පැමිණියා. අඩුම ගානේ සාම්පූර්ණවල සම්පූර්ණ කරුණු අවසන් කරමින් ඉන්දීය රජයත් එක්ක රාජ්‍යන් දෙකක් අතර එකඟතාවයෙන් ගිවිසුම් අත්සන් කළා ඉඩම් අත්පත් කරගෙන ටෙන්ඩර් ලියවිල්ල පවා හදලා තිබිච්ච සාම්පූර් ගල්ලඟුරු බලාගාරය ඉදිකිරීම කටයුතු ආරම්භ කළා නම් ඒ කටයුත්ත ඉදිරියට ගෙනිච්චා නම් අද මේ රටට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. මෑතකදී ගරු අගමැතිතුමා ප්‍රකාශ කළ තිබුණා උතුරු පළාතේ වැඩිම සංවර්ධනයක් සිදු කළ එක්සත් ජාතික පක්ෂ රජය කියලා. ඔහුගේ ප්‍රකාශය දකුණේ ජනතාව තියා උතුරු පළාතේ ජීවත් වෙන දමිළ ජනතාවවත් විශ්වාස නොකරන ඒ පළාතේ ජනතාවට සිනහ පහළවන අමූලික බොරුවක්. ගත වූ වසර 4 තුර උතුරු පළාතේ ජනතාවට පොරොන්දු ගරු සභාපතිතුමනි නිවාස ටිකවත් හදලා දුන්නද? අගමැතිතුමාට හැකියාවක් තිබුණේ නැහැ ඒ නිවාස ටික හදලා දෙන්න. ඉන්දියන් රජයෙන් ආධාර ලැබිලත් වර්තමාන රජයට බැරි වෙලා තියෙනවා මේ නිවාස ටික හදලා දෙන්න. ඉතින් කොහොමද උතුරු සංවර්ධනය කරා කියලා කියන්නේ? 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට උතුරේ දෙමළ ජනතාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳමින් හිටියේ. යාපනයේ ජනතාවගෙන් 34%කට, කිලිනොච්චි ජනතාවගෙන් 94%කට, මන්නාරමේ ජනතාවගෙන් 67%කට, මුලතිව් ජනතාවගෙන් 99%කට විදුලිය තිබෙන්නේ. නමුත් 2015 අපි ආණ්ඩුව බාර දෙනකොට උතුරු පළාතේ 100%ක් විදුලිය ලබා දීමට අපි සමත් වුණා. වසර 30ක් උතුරේ මිනිස්සු ත්‍රස්තවාදයෙන් බැටකෑවා. 2009 වසරේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් යුද්ධය අවසන් කරනකොට උතුරු පළාතත් දකුණත් යාවන විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා බිල් දාලා තිබුණේ. නමුත් ඉතාම කෙටි කාලයකින් මේ සම්ප්‍රේෂණ මාර්ගය අලුත් වැඩියා කරලා උතුරු දකුණ ඒකාබද්ධ කරලා අපේ ලක්දනවි සමාගම ලවා උතුරු ජනනී නමින් කාර්යක්ෂම ඉන්ධන බලාගාරයක් ඉදිකරන්න අපි සමත් වුණා. ඒ හරහා ඉහළ මිලකට පෞද්ගලික විදුලි බලාගාර හරහා සපුරන් ලැබූ උතුරු පළාතේ විදුලි බල අවශ්‍යතාවය සාර්ථකව කළමනාකරණය කරන්න අපට හැකි වුණා. අද උතුරේ ළමයි නියමිත වෝල්ටියතාවෙන් පැය 24 පුරාම ලැබෙන විදුලියෙන් පොත්පාඩම් කරනවා. අන්තර්ජාලය පාවිතා කරනවා. අවි ආයුධ වෙනුවට දැනුවෙන් සන්නද්ධ වෙනවා. අවතන් වෙච්ච ජනතාවට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වෙච්ච උතුරු වසන්තය හරහා නව නිවාස ලැබෙනකොට ඒ සඳහා විදුලිය අපි නොමිලේ දුන්නා. ඒ ජනතාවට ජීවනෝපාය මාර්ග සකසා ගන්න තුරු අපි විදුලි බිල රජයෙන් ගෙව්වා. අන්න එහෙමයි අපි උතුරේ දෙමළ ජනතාව බලාගත්තේ. ඒක උතුරේ දෙමළ දේශපාලකයෝ දන්නවා. දෙමළ ජනතාව හොඳින්ම දන්නවා. යුද්ධය අවසන් වීමෙන් පස්සේ දකුණ සංවර්ධනය කරන්න යොදවපු මුදල හා සමාන මුදලක් අපි උතුරට ආයෝජනය කළා. දෙමළ ජනතාවට සංවර්ධනය අරුණළු රැගෙන එන්න නායකත්වය දුන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමයි කියන එක මම මේ සභාවට ප්‍රකාශ කරන්න ඕනි. ගරුක ආරක්ෂක සභාපතිතුමනි, විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන ජනන සැලසුමට අනුව විදුලි ජනනය සඳහාත් ප්‍රවාහනය සහ කර්මාන්ත ආශ්‍රිත භාවිතය සඳහාත් ස්වභාවිකව ද්‍රව වායු හඳුන්වා දීම සඳහා ජපාන් රජයේ මුල් ආධාර යටතේ 2013 වසරේ විශේෂ ශක්්‍යතා අධ්‍යයනයක් ආරම්භ කළ අතර 2014 අවසාන කාර්තුවේ අවසන් එම කටයුත්ත අවසාන වී 2015 වසරේ මුල් කාර්තුවේදී එම වාර්තාව ඉදිරිපත් වීමට නියමිතව තිබුණා. උමාඔය බහුකාර්ය ව්‍යාපෘති යටතේ ඉදිවන මෙගොවට් 120ක ධාරිතාවයෙන් යුතු නව ජලවිදුලි බලාගාරය 2016 වන විට ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කළා තිබුණා. 2015 වසරේ ජනවාරි 8 වෙනිදා වෙනකොට ඒ ඉදිකිරීම් වලින් 80%ක් අවසන් කළා තිබුණා. තව 20%ක් මේ අවුරුදු 4 කරගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. බ්‍රෝඩ්ලන්ඩ් ඉදිකරන මෙගොවට් 80%ක් ඉදිකිරීම අවසන් කළා තිබුණා. බ්‍රෝඩ්ලන්ඩ් ඉදිකරන මෙගොවට් 40ක ධාරිතාවයෙන් යුතු නව විදුලි බලාගාරයේ ඉදිකිරීම 2013 වසරේ ආරම්භ කළ අතර 2016 වන විට වැඩ අවසන් කිරීමේ අරමුණෙන් 2015 ජනවාරි 8 වෙනිදා වෙන විට 140ක වැඩ අවසන් කළා තිබුණා. මොරගොල්ල ඉදිවන මෙගොවට් 35ක ධාරිතාවයෙන් යුතු ජලවිදුලි බලාගාරය සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර අවශ්‍ය මුදල් ලබාගෙන තිබූ අතර ටෙන්ඩර් කැඳවීමට සියලු කටයුතු සූදානම් කරලා තිබුණා. මෙගොවට් 373ක ධාරිතාවයෙන් යුතු සුලම් බලාගාර උද්‍යානයක් මන්නාරම් ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ශක්්‍යතා අධ්‍යයන අවසන් කරලා ආසියානු සංවර්ධන බැංකුවෙන් මුල්‍ය ආධාරද ලබාගෙන ටෙන්ඩර් කැඳවීම සඳහා 2015 වසරේ ජනවාරි 8 වෙනිදා වෙනකොට සියල්ල සූදානම් කරලා තිබුණා. මොරගහකන්ද ජලාශයේ මෙගොවට් 25ක ධාරිතාවයෙන් යුතු විදුලි බලාගාරයේ ඉදිකිරීම 2013 වසරේ ආරම්භ කළ අතර 2015 ජනවාරි 8 ආණ්ඩුව බාර දෙන මොහොතේ ඉදිකිරීම් වලින් 160ක ප්‍රගතියක් අත්පත් කරගෙන තිබුණා. හම්බන්තොට සූර්යවැව මෙගොවට් 100ක ධාරිතාවයෙන් යුතු සුලං විදුලි බලාගාරයේ පළමු අදියර මෙගොවට් 50ක් 2015 වසරේ ජනවාරි 8 වෙනිදා වෙනකොට ජාතික පද්ධතියට එකතු කරලා තිබුණා. පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ මෙගොවට් 100ක ධාරිතාවයෙන් යුතු සුලම් බලයක් ජනනය කිරීම සඳහා ආයෝජකයන්ට ඉඩකඩ සැලසූ අතර 2015 ජනවාරි 8 වෙනිදා වෙනකොට ඉන් මෙගොවට් 80ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට අපි සම්බන්ධ කළා. ඊට සඳහන් කළ සියලු ව්‍යාපෘතීන්ට අමතරව 2015 වසරේ නොවැම්බර් 11 වෙනිදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරය බාරගත් දවසේ ඉඳලා 2015 වසරේ ජනවාරි 8 වෙනිදා දක්වා කාලය තුළ මෙගොවට් 375කට ආසන්න ධාරිතාවයකින් යුතු කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා. ඒ සෑම ව්‍යාපෘතියක්ම ලෝකයේ පිළිගත් පාරිසරික නීතිවලට අනුකූලව ඉදිකලේ. 2008 වසරේ අනාගතයේදී විදුලි පරිභෝගිකයන්ට සිය නිවසේ 2008 වසරේ අගභාගයේදී විදුලි පාරිභෝගිකයන්ට සිය නිවසේ සවිකරන්න සූර්යකෝෂ පද්ධතියක් කරහා නිවසේ විදුලිය සපයා ගන්න අතරම අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබා දී ආදායම් විපදිය හැකි අයුරින් net petering පහසුකම හඳුන්වා දුන්නේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් කියන එක මතක් කරන්න ඕන. ඒ සඳහා පසුගිය දශකයේදී මෙගවට් 50ක අතිරේක විදුලි බලයක් ජාතික පද්ධතියට එකතු කරන්න අපි සැමත් වුණා. නව විදුලි බලාගාර ඉදිකිරීමට අමතරව අපගේ විදුලි ජනන පද්ධතියට අයත් පරණි බලාගාර ඉවත් නවලක්ෂපාන, ලක්ෂපාන, විමල සුරේන්ද්‍ර, උකුවෙල ආදී බලාගාර සම්පූර්ණයෙන්ම නවීකරණය කරන්න අපි කටයුතු කළා. ගරුක ආරක්ෂක සභාපතිතුමනි, අඩු ආදායම් ලාභී දුප්පත් ජනතාව වෙත විදුලිය සැපයීමේදී විදුලි සැපයීමේ ගාස්තුව ඔවුන්ට ගෙවා ගන්නට නොහැකි නම් සමෘද්ධි අධිකාරිය සමග එක්ව කනෙක්ෂන් චාර්ජ් එක සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගත් ආධාර යටතේ වසර 5කින් වාරික 60කින් ගෙවිලා ඉවර කරන ලෙස සහන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට
මං
කියන්නේ අගේ කරනවා. ඔබතුමාලා ඒ කාලේ කළ තිබ්බ එක නැහැ නෝයි. නමුත් ඒ වගේම 2010ට පස්සේ දැනට ගණනය කළ තියෙන්නේ මොකද්ද කියන එක කරුණා කළ පෙන්න.
කතාවේ ඔබතුමා මම කතාව පිටපතක් දෙන්න.
ඒක අපි අගේ කරනවා.
කතාවේ කිව්වා මම.
කළ තියෙන එකේ එකතු කළා තියෙනවා. නමුත් එදා ඉඳන් අද වෙනකන්
3680 මම මේ කරපු එක තමයි මේ කිව්වේ මෙතුමා. මේක පිටපතක් දෙන්න ඔබතුමා. රයිට්. මගේ වෙලාව. මම ඔව් මේ ඒ කරපු එක තමයි මෙච්චර වෙලා කිව්වේ. අදුවා ඔබතුමා දැන්නේ ආ. මගේ වෙලාව ගරු සභාපතිතුමා. හරි ඔබතුමාට මම මේක පිටපතක් දෙන්න මම අපි කරපු වැඩ ටික කිව්වා විදුලි බල පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් විදුලි බල ක්ෂේත්‍රයේ වසා පැතිරමියන් පවතින දූෂණ අක්‍රමිකතා නැති කිරීමටත් වර්ෂ ගණනාවක් පැරණි විදුලි බල පනත ඉවත් කරලා නව විදුලි බල පනතක් හඳුන්වා දීම අපගේ රජය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විදුලි ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීම යන අංශ ස්වාධීනව නියාමනය කළ හැකි අයුරින් විදුලි බල මණ්ඩලය බලගැන්වූ අතර විදුලි සම්ප්‍රේෂණයේදී සහ මිලදී ගැනීමේදී නව බලාකාර ඉදිකිරීමේදී ජාත්‍යන්තර විවෘත ටෙන්ඩර් කැදවා අවම පිරිවැයට ලබා දෙන පාර්ශ්වයට ටෙන්ඩර් ලබා දිය යුතු බවට නියම කර ඊට අදාළව ප්‍රමිතිගත ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දීම තුළින් දූෂණ වංචා පිටුදැකීමට ප්‍රායෝගිකව කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයයි. මීට අමතරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය ජනනය කිරීම හැකිතාක් ඉහළ මට්ටමට ගෙනීම සඳහා පුළුල් බලතල සහිත ස්වාධීන යාන්ත්‍රණයක් නව පාර්ලිමේන්තු පනතක් 2007 අංක 35 දරන පනත හා තිරසාර බලශක්තිය සඳහා වන අරමුදල පිහිටවීමට කටයුතු කළේද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයයි. ගරු කාරක සභාපතිතුමනි, ජනතාව වෙත දහසක් බොරු කියමින් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් මේක. මේ රටේ අප ආරම්භ කළ සංවර්ධනාත්මක රැල්ල සම්පූර්ණයෙන්ම කණපිට ගසමින් අවුලෙන් අවුලට රට අද පත් කර තිබෙනවා. මේ ආණ්ඩුව පත් වෙලා දැන් අවුරුදු 4ක්. විදුලිය කොයි මොහොතේ විසන්ධි වේදැයි ජනතාව තුළ බියක් ඇති වෙලා තියෙනවා. මා පසුගිය දිනක දැක්ක ජර්මනි ආණ්ඩුව එරට ජනතාවගෙන් විදුලි පරිභෝජනය වැඩි කරන ලෙස ඉල්ලීම් කළ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. එයට හේතුව ඒ රටේ විදුලි අතිරික්තයක් පැවතීම. නමුත් අපේ විදුලි බල මණ්ඩලයට තමන් විසින් සපයන සේවාව භාවිතා කරන්න එපා කියලා කෝටි ගණන් වියදම් කරමින් පත්තර සහ ටීවී නාලිකාවල දැන්වීම් දාන්න සිද්ධ වෙලා තියෙනවා. මම දැක්ක අමතිවරයා දිගින් දිගටම ලයිට් දාන්න එපා, ලයිට් වහන්න කියලා ජනතාවගෙන් ඉල්ලීම් කරනවා. ලෝකෙ මොන රටේද මොන ආයතනයේද තමන්ගේ සේවය වැඩියෙන් පාවිච්චි කරන්න එපා කියලා දැන්වීම් දාන්නේ. මෙහෙම දැන්වීම් දාන්න හේතුව තමයි විදුලි බල මණ්ඩලයට ඉල්ලන සැපයුමක් දෙන්න ආණ්ඩුව අපොහොසත් වීම, ආණ්ඩුවට නිසි දැක්මක් නැතිවීම. සාම්පූර් ප්‍රදේශයේ අපි සැලසුම් කරපු ගල්ලඟුරු බලාගාර දෙක ඉදිකලා නම් අඩුම තරමේ බ්‍රෝඩ්ලන් උමාඔය මොරගහකන්ද ව්‍යාපෘති කිහිපයවත් නිසි ලෙස අවසන් කළා නම් මේ ආණ්ඩුවට ඔයිර නමත් වෙන්නේ නැහැ. එසේම පහුගිය දිනවල මාධ්‍ය වාර්තා සහ විගණකාධිපතිවරයාගේ වාර්තාවන් දිහා බලනකොට අපිට පැහැදිලිව පේන දෙයක් තමයි නොරොච්චෝලේ බලාගාරයට ගල්ලඟුරු ගෙන්නන විට එතනින් මුදල් වංචාවක් සිද්ධ වෙනවා. හදිසි විදුලි මිලදිය ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී මහ පරිමාණ වංචාවක් සිද්ධ වෙනවා. විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර දැන් නැති වෙමින් පවතින නොසන්සුන්තාවයන් වලට හේතුව දේශපාලන අධිකාරිය සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සල්ලි වලට තියෙන කෑදරකම. මම මේදී විශේෂ කරුණක් ගැන සභාවට කරුණු පැහැදිලි කරන්න කැමතියි. ඒ තමයි කෙරවල පිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ටෙන්ඩර් අර්බුදය. විදුලි බල මණ්ඩලයේ සහ එයට සම්බන්ධ ආයතනවල කැපවීමෙන් වැඩ කරන වෘත්තිකයන් සිටිනවා කියලා ගරු ඇමතුමා තේරුම් අරන් ඇති කියලා මම හිතනවා. එහෙම කැපවීම නොකර ටෙන්ඩර් වලින් සල්ලි හොයන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා විදුලි බල පනත උල්ලංඝනය කළා නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් නොසලකා හැරලා අදාළ නැති ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට මුවා වෙලා ඒ යටතේ කිසිම බලයක් නැතුව ස්ථාපන වෙච්ච ප්‍රසම්පාදන අභ්‍යාචනා මණ්ඩලයක් ඉස්සරහට ගිහින් බොරු කියලා කිසිම නීත්‍යානුකූලභාවයක් නැතුව රටට බිලියන 90ක පාඩුවක් වෙන විදිහට වැඩි මිල ඉදිරිපත් කරපු චීන සමාගමට මෙම ටෙන්ඩරය දෙන්න හදන හොරුකල්ලියට විරුද්ධව මේ ආණ්ඩුව පියවර ගන්න ඕනි. එහෙම නැතුව අමාත්‍ය මණ්ඩල තීරණයක් කරහා කෝටි ප්‍රකෝටි ගණනක් මහජන මුදල් වංචා කරන්න දෙන්න බෑ. අමාත්‍ය මණ්ඩලය තීරණය ගන්නේ ඔවුන්ට ඉදිරිපත් කරන කරුණු අනුව. කීප දෙනෙක් වැරදි තොරතුරු සැපයුවොත් අමාත්‍ය මණ්ඩලය ගන්න වැරදි තීරණයක්. මේ ආණ්ඩුව මහ බැංකු බැඳුම් කරේදී කළා වගේ කීප ගුණයක් විශාල හොරකමක් මේ ටෙන්ඩරය හරහා කරන්න උත්සාහ දරනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිසිම වැඩක් නොකර හොරකම් කරන එක. විදුලි බල අමාත්‍යංශයේ හොරකම් වල කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. මේ කෙරවල පිටියේ ටෙන්ඩර් වංචාව වහම නවත්තලා ඒ සම්බන්ධයෙන් අවම මිල ඉදිරිපත් කරපු දේශීය සමාගමට නීත්‍යානුකූලව ටෙන්ඩරය ලබා නොදුන්නොත් තව මාස කීපයකින් එන අපේ ආණ්ඩුවකදී මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරලා වැරදිකරුවන් සියලු දෙනාම හිරගෙදරට යවන බව සියලු දෙනාම මතක තියාගන්න ඕන. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ 2005ට කලින් මේ රටේ විදුලිය තිබ්බේ 160කට විතරයි. අපි 100ට 100කට විදුලිය දුන්නා. ඒ නිසා දැන් ආණ්ඩුව විදුලිය කප්පාදු කළොත් ඒක මේ රටේ 100ට 100කම ජනතාවට බලපානවා. දරුවන්ගේ අධ්‍යාපනයට මේ රටේ කර්මාන්තකරුවන්ට බලපානවා. මම මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කෙරවල පිටිය වගේ මහා පරිමාණ ටෙන්ඩර් වලින් කොළඹ සුපිරි තට්ටු නිවාස ගන්න බලාගෙන ඉන්න බලාගෙන කොමිස් ගහන්නේ නැතිව මේ රටේ මිනිස්සුන්ට රට වෙනුවෙන් තම යුතුයකම නිවැරදිව ඉටු කරන්න කියන එකයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි Honorable Aravind Kumar.
அவைக்கு தலைமை தாங்கும் குழுக்களின் பிரதி தலைவர் அவர்களுக்கு நன்றி. இன்று நாங்கள் மின்சக்தி மற்றும் பெருந்திருக்கல் அமைச்சு சம்பந்தப்பட்ட குளிர்நிலை விவாதத்திலே கலந்து எமது கருத்துக்களை முன்வைத்துக் கொண்டிருக்கின்றோம். அதிலே முதலாவதாக நான் மின்சார அமைச்சு தொடர்பான மின்சக்தி எரிபொருள் அமைச்சு தொடர்பான விடயங்களிலே ஒரு சில கருத்துக்களை முன்வைக்க நினைக்கின்றேன். தற்போது நாட்டிலே மின்வெட்டு தொடர்பாக பல்வேறு விதமான கருத்துக்கள் முன்வைக்கப்பட்டு வருகின்றன. அதிலே எமக்கு சேறு பூசும் பேச்சுக்களும் இடம்பெற்று வருகின்றன. ஆனால் இதே நேரத்தில் நாங்கள் இயற்கையின் சீற்றத்திற்கு எதிராக, இயற்கையினால் ஏற்படும் அனர்த்தத்துக்கு எதிராக எம்மால் ஒன்றுமே செய்ய முடியாது என்பதை நாங்கள் அனைவரும் அறிவோம். கடந்த காலங்களிலே பல மணித்தியாலங்கள், 12 மணித்தியாலங்கள் கூட ஒரு தினத்திலே மின்வெட்டு அமளிலே இருந்ததை நாங்கள் மிக கொடூரமான அனுபவமாக பார்த்திருக்கின்றோம். அதே நேரத்தில் இன்று நாட்டிலே மின்சாரத்திற்கான தேவை மிக அதிகரித்துக் கொண்டு போவதையும் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. வாழ்க்கையே மின்சாரம் என்று ஆகியிருக்கும் இந்த காலகட்டத்திலே அதற்கு ஏற்றாற்போல் எம்மை தயார்படுத்திக் கொள்ள வேண்டிய அவசியமும் ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த இடத்திலே நான் ஒன்றை பார்க்கின்றேன். இந்த மின்வெட்டு பொதுவாகவே இடம்பெறும் காலங்கள் மிக மோசமான கோடை காலங்களில தான் இந்த மின்வெட்டு அமலாகின்றது. ஏனெனில் மழை இல்லை, மழை இல்லாத காரணத்தினால் ஊற்றுக்களிலே நீர் இல்லாமல் போய், ஆற்றுக்களிலே நீர் இல்லாமல் போய் இவ்வாறு நீரின் ஊடாக மின்சாரம் பெறும் அந்த நிலைமையிலே ஒரு பெரிய பாரிய தடை இருக்கின்றது. ஆகவே இந்த கோடை காலங்களிலே மிக இலகுவாக மின்சாரத்தை பெற்றுக் கொள்ளக்கூடிய வழிமுறை இந்த சோலார் பவரின் ஊடாக இருக்கின்றது என்பதை நாங்கள் அனைவரும் அறிவோம். ஆனால் இந்த சோலார் பவர் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளும், அதாவது ஒவ்வொரு வீட்டிலும் தங்களது வீட்டிலே இந்த சோலார் பவர் முறையின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளும் அந்த வாய்ப்பு இருந்தாலும் கூட இது அடிமட்டத்திலே போய் சேர்ந்ததாக இல்லை. இது இன்னும் கூட அந்த உயர்மட்டத்திலே மாத்திரமே இது போய் சேர்ந்து அதன் ஊடாக ஒரு சிறிய அளவிலே சோலார் முறையின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளும் ஒரு நிலைமைதான் இன்று பொதுவாக இந்த நாட்டிலே இருக்கின்றது. ஆனால் வெளிநாடுகளில் அவ்வாறு இல்லை. வெளிநாடுகளிலே இந்த சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளும் அந்த நிலைமை ஒரு சாதாரண நிகழ்வாக வெளிநாடுகளில் இடம்பெறுவதை நாங்கள் பார்க்கின்றோம். ஆகவே இந்த மின்வெட்டுக்கு ஒரு முற்றுப்புள்ளி வைக்க வேண்டும் என்றால் நாங்கள் இந்த சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளும் அந்த நடைமுறைக்கு அதிக கவனம் செலுத்த வேண்டிய ஒரு இடத்திலே நாங்கள் இருக்கின்றோம். அவ்வாறு செலுத்துவதன் ஊடாக நாட்டிலே நாளுக்கு நாள் ஏற்பட்டு வரும் அந்த மின்சார தேவையை நாங்கள் இந்த இயற்கையின் சக்தியின் ஊடாக குறைத்துக் கொள்ளக்கூடிய, அதை சமன் செய்யக்கூடிய ஒரு நிலைமை இருக்கின்றது. ஆகவே இந்த இடத்திலே கௌரவ மின்சக்தி எரிபொருள் அமைச்சர் இந்த சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளும் அந்த திட்டத்தை அவர் விரிவுபடுத்த வேண்டும். இன்று வங்கிகளின் ஊடாக இதற்காக கடன் வழங்கப்படுகின்றது. ஆகவே இந்த அரச வங்கிகளின் ஊடாக திட்டங்களை இலகுபடுத்தி சாதாரண குடிமகனும் தனது வீட்டிற்கு இந்த சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளும் அந்த நிலைமை ஏற்படுத்த வேண்டும். இவ்வாறு அந்த நிலைமை ஏற்படுத்தும் போது இது எமக்கு பல்வேறு அனுகூலங்களை பெற்றுக் கொள்ளக்கூடியதாக இருக்கின்றது. பொதுவாக இந்த சோலார் முறையிலே இந்த சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்வதற்கு அந்த பேனல் என்று சொல்வார்கள். இந்த பேனலின் ஊடாகவே தான் இது உற்பத்தி செய்யப்படுகின்றது. ஆகவே ஒரு வீட்டு கூரையின் மீது மிக அகலமான இடம் இருந்தால், விசாலமான இடம் இருந்தால், இந்த சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்வதிலே பிரச்சனைகள் குறைகின்றது, அதிக அளவான மின்சாரத்தை உற்பத்தி செய்ய முடியும். அந்த வகையில் பார்க்கும் போது தோட்டப்புறங்களிலே லயன் அறைகள், மிக நீண்டமான லயன் அறைகள் இருக்கின்றபடியினால், கூரைகளிலே போதிய அளவான இடங்கள் இருக்கின்றபடியினால், இந்த சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக் கொள்ளக்கூடிய அந்த நிலைமை ஏற்படுகின்றது. அதனை நாங்கள் கவனத்தில் கொள்ள வேண்டும். இவ்வாறு நாங்கள் கவனத்தில் கொண்டு தோட்டப்புறங்களில் லயன் அறைகளிலே, நாங்கள் லயன் அறைகளை ஒழிக்க வேண்டும் என்ற ஒரு இடத்திலே இருக்கின்றோம், அதிலே மாற்றுக்கருத்துக்கு இடமில்லை. ஆனால் லயன் அறைகள் இப்பொழுது ஒழியப் போவதில்லை, அது இன்னும் பல தசாப்தங்கள் போகும். ஆகவே நாங்கள் இந்த இடத்தில இருந்து இதனை நாங்கள் சரியாக பயன்படுத்த வேண்டும். இவ்வாறு பயன்படுத்திக் கொள்வதன் ஊடாக அங்கே தோட்டப்புறங்களிலே பாவிக்கப்படும் மின்சாரத்தின் தேவை குறையும், மின்சாரத்தின் அந்த அளவு குறையும். அவ்வாறு அளவு குறையும் போது அது நாட்டின் ஏனைய பிரதேசங்களுக்கு அங்கே சேமிக்கப்படும் மின்சார அமைச்சின் ஊடாக, மின்சார சபையின் ஊடாக உற்பத்தி செய்யப்படும் மின்சாரத்தின் தேவை அங்கே குறையும் போது அது நாட்டின் ஏனைய பிரதேசங்களுக்கு போய் சேர முடியும். ஆகவே மின்சக்தி எரிபொருள் அமைச்சு இந்த தோட்டப்புறங்களிலே சோலார் முறையின் ஊடாக, சூரிய சக்தியின் ஊடாக மின்சாரத்தை பெற்றுக்கொள்ளும் அல்லது மின்சாரத்தை உற்பத்தி செய்யும் அந்த நிலைமைக்கு அதிக அக்கறை காட்ட வேண்டும், அதற்கு ஊக்கத்தை ஏற்படுத்த வேண்டும், அதற்கான வசதிகளை ஏற்படுத்துவதன் ஊடாக நாங்கள் இந்த இடத்திலே ஒரு முற்றுப்புள்ளி வைக்க முடியும். அதே நேரத்தில் இன்று பெருந்தெருக்கள் அமைச்சின் செயல்பாடுகளை பற்றியும் நான் இங்கே கூற வேண்டும். இந்த சபையிலே ஏற்கனவே அண்மையிலே பெருந்தெருக்கள் அமைச்சின் கீழ் அல்லது பெருந்தெருக்கள் அபிவிருத்தி அதிகார சபையின் கீழ் அனைத்து தோட்ட பாதைகளும் அங்கே அதன் கீழ் கொண்டுவரப்பட வேண்டும், அதன் கீழ் அது அவை பதிவு செய்யப்பட வேண்டும் என்ற ஒரு பிரேரணை இங்கே முன்வைக்கப்பட்டது. நான் அதனை முழுமையாக ஆதரிப்பதோடு அதை மீண்டும் நான் இந்த சபையிலே வலியுறுத்த விரும்புகின்றேன். ஆகவே தோட்டப்புறங்களில் இருக்கும் அனைத்து பாதைகளும், மிக மோசமாக சீர்கட்டு போயிருக்கும் அனைத்து பாதைகளும் இந்த பெருந்தெருக்கள் அபிவிருத்தி அதிகார சபையின் கீழ் கொண்டுவரப்பட வேண்டும். அவ்வாறு கொண்டுவரப்படுவதாக நாங்கள் அங்கே இருக்கும் அவலகரமான நிலைமைக்கு ஒரு முற்றுப்புள்ளி வைக்க வேண்டும் என்று வைக்க முடியும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் அளித்த அவை தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
நன்றி உறுப்பினர் அவர்களே. ஒன்றபல் ரஞ்சித் சிம்லாபட்டி.
சபாபத்துமணி, விதுரிபல ஆயோஜன அமாத்தியாஷ சக மகாமார்க அமாத்தியாசிய வேஷீச கதாக்கரண முகத்த மா விசேஷம் ஹிட்டப்பு விதுர்பல புனர்ஜனிய பலசக்தி அமாத்தவரியா விதியட்ட அது மேரட்டே வெடிப்புறம கதாபாட்ட லக்வின மாத்ருகா பாவட்ட பத்வீத்தின விதுரிபல அமாத்தியாசிய பிடிபல கதாக்கரண பலப்படுத்தினோம். கரு சபாபத்துமணி, அப்பே பசுகிய காலத்துல தமாய் மேரட்டே 100% விதுரிபலே லபாதுன் දකුණු ආසියාව එකම රට බවට පත් වුණේ. මම විදුරු බල අමාත්‍යවරයා වෙනකොට මේ රටේ නිවාස තිබුණ 102%කට වැඩි ප්‍රමාණයක් විදුලිය ලබා නොගත්. ඔවුන්ගේ ආදායම මට්ටම අඩු වීම සහ වෙනත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා ඉඩම් හිමිකම ආදී. අපි මේ සියලු දෙනාට විදුලිය ලබා දීලා අපි සතුටු වෙනවා. අඩුම වශයෙන් කොප්පිලාම්පුවෙන් පාඩම් කරපු දරුවෝ 105ක් අපිට පුළුවන් වුණා අලුතෙන් විදුලි එළියෙන් පාඩම් කරලා බුද්ධිය ගොනු කර ගන්නා දරුවන් බවට පත් කරන්න. ඒ වගේ අනිත් සතුටුදායක කාරණාව තමයි විවිධ අභියෝග මැද 2016 2017 වර්ෂයේ තමයි මේ රටේ අවුරුදු 30කට පස්සේ වැඩිම නියගය තිබුණු වර්ෂය. නමුත් අපි එකම මොහොතක්වත් ඒ නිසා විදුලිය කප්පාදුවකට නොගිහින් දකුණු ආසියාවේ තවත් වார்த்தාවක් තිබ්බා ඒ යුගයේ විදුලි කප්පාදුවට නොගිය රට කියලා. ඒ වගේම කලින් කතා කරපු මන්ත්‍රීතුමා විශේෂයෙන් කතා කරා සූර්ය බල සංග්‍රාමයේ බොහොම ප්‍රමාද වෙලා අපේ රට ආරම්භ කරමු නිසා අපි සංග්‍රාමයේ කියලා නම් කරා. අද මෙගාවට 180ක් අපි සතුටු වෙනවා වහාරවල මතින් අපි ලබා ගන්නවා. අද සමහර අය දන්නේ නැහැ, නමුත් ඕනෑම අයෙකුට මුදල් තිබුණ අයෙකුට, එහෙම නැත්නම් බැංකු ණයක් ගන්න පුළුවන් අයෙකුට, එහෙම නැත්නම් තමන්ගේ වහලේ කුලියට දීමේ ක්‍රමය මතත් සූර්ය බලාගාරයක හිමිකරුවෙක් වෙන්න අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ ධනාත්මක කරුණු අපේ රටේ විදුලි බල සැපයීමේ මුළු ධාරිතාවය මේ තියෙන ඔක්කොම බලාගාර වහවල් මත තියෙන ප්‍රමාණය කුඩා ජල විදුලි බලාගාර අපේ රාජ්‍යමත්තුමත් ඉන්නවා එකතු කරොත් මෙගාවට 4000කට අසන් ප්‍රමාණයක් තියෙනවා. ගරු සභාපතිතුමනි, අපේ මුළු ඉල්ලුම සාමාන්‍යයෙන් මෙගාවට් 2200යි දැන් මේ වගේ දවස්වල 2400 ඉක්මවා යනවා විශේෂයෙන්ම උෂ්ණත්වයත් එක්ක. වාර්ෂික වැඩිවීම සාමාන්‍යයෙන් 10%යි. අවුරුද්දට 10%ක් විතර වැඩි වෙනවා. එතකොට අපිට කෙනෙක් අහන්න පුළුවන් ඇයි අපි මේ 4000 තියාගෙන 2400ක් දී ගන්න බැරුව දඟල. ප්‍රධාන ප්‍රශ්නේ අපේ මේ මුළු ධාරිතාවෙන් ගරු සභාපතිතුමනි 40%කට 45%කට ආසන්න ප්‍රමාණයක් ඒක අපි සතුටින් කියන්න ඕනේ. ජල විදුලි බලාගාර වලින් ලැබෙන මේ ජල විදුලි බලාගාර වලින් ලැබෙන විදුලිය ඉතා කෙටි නියගයක් මාසයක මාස එකහමාර දෙකක නියගයක් තුල දැඩි ලෙස අඩුවීමටපත් වෙනවා. වතුර අඩු වෙනවා. ඒ වතුර අඩු වීමත් සමග අපි තවත් ප්‍රශ්නයකට මුහුණ දෙනවා සභාපතිතුමනි. මේ ජල විදුලි බලාගාර වල වැඩි ප්‍රමාණයක පළවෙනි අයිතිවාසිකම තියෙන විදුලි බල නිෂ්පාදනයේ නෙවෙයි. විශේෂයෙන් මේ උඩරට ප්‍රදේශයේ කැලණි ගාස්තු ජලාශවල ජලය එවැනි අවස්ථාවකදී අපිට පළවෙනි තැන දෙන්න වෙන්නේ කොළඹට පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාවය කෙරෙහි. දෙවැනි තැන තමයි විදුලි බල නිෂ්පාදනය කෙරෙහි යන්නේ. ඒ වගේම මහවැලි ජලාශවල බොහෝ විට පානීය ජලය සහ ඊටත් පස්සේ කෘෂිකාර්මික අවශ්‍යතා සම්පූර්ණ කළා තමයි අපේ විදුලි බල අවශ්‍යතාව කෙරෙහි මේ යොදා ගන්න වෙන්නේ. ඒ නිසා එවැනි කෙටි කාලීන නියගයකදී පවා අපේ රටේ විදුලි බල අභියෝගයක් විදුලි බලය සැපීමේ අභියෝගයකට අපි මුහුණ දෙනවා. ඒ නිසා අපිට බොහෝ විට අතිරේක විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාවයකට අපි නිතරම අනුගත වෙනවා. හේතුව මේ බොහෝ විට අපි මේ නියගයට මුහුණ දෙන්නේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි. මේ නියගයත් එක්කම ඊළඟට එළඹෙන මාස මාර්තු අප්‍රේල් කියන්නේ අපිට හුඟක් උෂ්ණත්වය වැඩි මාස. මේ මාසවලදී අපි අද විශේෂයෙන්ම විදුලි බලය භාවිතා කරලා ආලෝකය ගන්නවට අමතරව අපි විදුලි පංකාව වායු සමීකරණය පාවිච්චි කරනවා. මේවට දැවැන්ත විදුලි අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේවත් එක්ක අපි හැම විටම යම්කිසි අභියෝගයකට මුහුණ දෙනවා. දැන් අපි මේ දවස්වල කතා කරනවා ප්‍රධාන විදුලි බලාගාර හැදීම ප්‍රමාද වුණා. ප්‍රධාන විදුලි බලාගාර අපේ රටේ ඉතිහාසයේම ගිහිල්ලා බැලුවොත් සභාපතිතුමනි හැම විටකම අපි යෝජනා කරන ප්‍රමාණයෙන් 50%-60%ක් තමයි ක්‍රියාත්මක කරන්න ලැබුණේ. විමල සුරේන්ද්‍ර මහත්තයාට පටන් ගත්ත කාලේ තමන් යෝජනා කරපු විදුලි බලාගාරය හදාගන්න පාර්ලිමේන්තුවේ ඉඳන් සිද්ධ වුණ අවුරුදු ගාණක් බලා ඉඳලා. එහෙම අභියෝග තියෙනවා. ගරු සභාපතිතුමනි මේ අභියෝග විවිධාකාරයි. මේ සමහර විට සාමාන්‍ය ප්‍රමාද. අපේ රටේ දන්නවා සාමාන්‍යයෙන් ප්‍රමාදයි අපි බොහෝ විට. අපේ ඇප්ලිකේෂන් ටික පුරවා ගන්න ගියත් අපි ප්‍රමාදයි. ඊළඟ නීතිමය ප්‍රමාද. ඊළඟට පාරිසරික ප්‍රමාද. දැන් කලින් කතා කරා මොරගොල්ල ජලාශය පිළිබඳ මොරගොල්ල විදුලි බලාගාරයේ හැදීමේදී ගඩයා කියන මාළුවාට පුළුවන් වුණා අවුරුදු දෙකකින් ප්‍රමාද කරන්න මේ ජාතික ජල විදුලි බලාගාරය. මේ මාළුවා විනාශ වෙනවා කියලා කර පැමිණිල්ල කොතෙක් දොර ගියාද කියනවනම් වසර ගාණක් ගත වුණා මේ ජලාශය නැවත යථාර්ථත්වයට පත් කළා ඒ ටෙන්ඩරේ බාර දෙන්න. පාරිසරික ප්‍රමාදයන් සැබෑ ප්‍රමාදයන් වාගේම මවාගත් ප්‍රශ්න නිසා ඇති වෙන ප්‍රමාදයන්. ඒ වගේම සමාජයේ බලපෑම්, දේශපාලන ප්‍රශ්න, ආයතනික ගැටුම්. අද දැන් නිතරින් කතා වෙනවා මේ විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි විදුලි බල මණ්ඩලය සහ විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසම අතර තිබිච්ච මත ගැටුම. ඇත්ත ඒ නිසා අපිට විශාල පසුගිය වර්ෂයේ දෙක තුල විශාල ප්‍රමාදයකට මේ ප්‍රධාන බලාගාර ඇති කිරීමේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳ ඉතා පැහැදිලි වාර්තාවක් මේ මහජන උපයෝගිතා කොමිසමේ එක් නිලධාරියෙක් නිතර කරන මේ නොගැලපෙන ක්‍රියාකාරකම් පිළිබඳ ජනාධිපති ලේකම්වරයාටත් පැමිණිලි කරා. ජනාධිපති ලේකම්වරයා මේ ගැන පරීක්ෂණය ජනාධිපතිතුමාට අපි ස්තුතිවන් දෙන්නුයි මෛත්‍රීපාල ශිරසේන මැතිතුමාට. මේ සඳහා ඍජුව මැදිහත් වෙලා මේට අවශ්‍ය මඟ පෙන්වීම් කළා. හැබැයි අපිට පුළුවන් වුණාද ඒ සඳහා අවශ්‍ය පිළියම යොදාගන්න? අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ මහජන උපයෝගිතා කොමිෂම ඒ වෙන විට තිබුණේ සාගල රත්නායක අමාත්‍යවරයාට. තමන් යටතට පවරා ගත්තා. මමත් අජිත් පී පෙරේරා රාජ්‍ය මැතිතුමා දෙවතාවක් එතුමා හම්බෙලා මේ තියෙන ප්‍රශ්නේ ගැන පැහැදිලි කරා. අජිත් පී පෙරේරා මැතිතුමා හිටියනම් මොකද අපි බොහොම සහයෝගයෙන් එතුමාත් මාත් මේ අමාත්‍යංශය කරගෙන ගියේ. හැබැයි ඒකට නිසි විදිහට අවශ්‍ය වෙනස කරන්න අග්‍රාමාත්‍යතුමාට ඕමනාවක් තිබුණාද කරාද කියන එක පිළිබඳව මට සැකයක් තියෙනවා. තාමත් මේ නිලධාරිය අතර හොල්මන් කරනවා. ඒ නිසා විශාල ප්‍රශ්නයක්. දැන් අපි කතා කරනවා ස්වාභාවික ද්‍රව වායු බලාගාර. අපි දින යොදාගෙන තිබුණා පහුගිය වකවානුවේ සැප්තැම්බර් ඔක්තෝබර් මාස තුල ජනාධිපතිතුමාගෙන් දින අරගෙන හම්බන්තොට චීන
රජය සමග මෙගාවට් 400ක් කොළඹ කෙරවල පිටියේ ඉන්දිය රජය සමග මෙගාවට් 500ක් LNG සහ ජපාන් රජය සමග මෙගාවට් 500ක වැඩ ආරම්භ කරන්න. හැබැයි අර ආයතන දෙකේ කම්බෑදිල්ල සමග අපිට මේක කරගන්න බැරි වුණා. ඉතින් මේ පිළිබඳ නිසි පිළියමක් ගත්තාද කියන එක ඇයි මේ විශේෂ කරුණ පිළිබඳ සැලකිල්ල යොමු නොකළේ කියන එක තාමත් ප්‍රශ්නයක්. අග්‍රාමාත්‍යතුමා වෙත මේ ප්‍රශ්නය යොමු කරන්න අවශ්‍යයි. දැන් ගරු සභාපතිතුමනි, වැදගත්ම ප්‍රශ්නය දැන් මේ මහා පරිමාණ බලාගාර ප්‍රමාද වීම නිසාද අද මේ තියෙන අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඒකයි ප්‍රධානම ගැටලුව. මේ මහා පරිමාණ බලාගාර නිෂ්පාදිත ක්‍රියාත්මක වුණත් ඒවෑ මේ රටේ විදුලිය ලබා ගන්න හැකියාව තිබුණේ 2021 දී. අද නෙවෙයි 2019 ඒවෑ විදුලිය ලැබෙන්නේ නැහැ. එහෙමනම් කොහොමද මේ අද මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය? මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා කියලා අර මම කිව්වා වගේ මේ වර්ෂ කිහිපෙම අපේ රටේ මෝසම් වැස්ස ක්‍රමවත්ව කෙරුන්නේ නැහැ. අපේ කාලේ තමයි අපි උත්සාහ කරේ දැන් ඔය එක් දිනක් සාර්ථක වෙලා තිබුණු කෘතිම වැස්ස කියලා කියන්නත් බෑ එකට. ඒක වැසි කළමනාකරණය. වැසි වලාකුරු අවශ්‍ය තැනට පස්වා ගැනීම. නැත්තම් වැසි නැති අහසේ කරන්න බෑ. මේ වකවාන විසවිච්ච අඩුපාඩු නිසා අපි ඒක යෝජනා කරලා අවුරුදු 1.30 වැඩපිළිවෙලක්. ඉතින් කොහොම වුණත් ගරු සභාපතිතුමනි, මේ තත්ත්වය විදුලි බල මණ්ඩලය ප්‍රජයට පාලන අධිකාරියට වාර්තා කර තිබුණේ නැද්ද? ඉතා පැහැදිලිව මම ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා හැන්සාඩ් ගත කරන්න. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු බලධාරීන් ඔවුන්ගේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉතා පැහැදිලිව වාර්තාවක් ඉදිරිපත් කරා. මෙවැනි ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. සූදානම් වෙන්න, පිළියම් යොදන්න, මේ ගැන ක්‍රියාකාරී වෙන්න. මම මේක හන්සාඩ් ගත කරනවා. මේක රටේ ජනතාව දැකිය යුතුයි, ප්‍රසිද්ධ විය යුතුයි. විදුලි බල මණ්ඩල මේ කීර්තිමත් ආයතනයක්. අපි තාමත් ඒ ආයතනයේ කීර්තියට කැමති. විදුලි බල මණ්ඩල මේක වාර්තා කරා. එපමණක් නෙවෙයි, මේ අවශ්‍යතාවය සඳහා හදිසි විදුලිය මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩරෙන් ආයතන 3ක් මෙගාවට් 100කට සුදුසුකම් ලැබුවා. මේ ආයතන තුන ඇග්‍රිකෝ කියන ආයතනය මෙගාවට් 34ක්, වී පව කියන ආයතනය මෙගාවට් 48ක්, අල්ටකා කියන ආයතනය මෙගාවට් 18ක්, කියන්නේ මෙගාවට් 100ක්. එක ආයතනයක් මේ අල්ටකා කියන ආයතනය රුපියල් 30 සිට 32 දක්වා ස්ථාන අනුව වෙනස් වෙන්නේ. වී පව කියන ආයතනය මෙගාවට් 48ක් සපයන ආයතනය රුපියල් යුනිට් එකක් රුපියල් 28ට, ඇග්‍රිකෝ ආයතනය 34 සිට 32 දක්වා. දැන් මේට දින 40කට ඉස්සලා මේ මෙගාවට් 100 මේ රටේ විදුලිපද්ධතියට නීත්‍යානුකූලව මේ ටෙන්ඩර් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම මත එකතු කරන්න විදුලි බල මණ්ඩලයට පුළුවන්කම තිබුණා. මෙගාවට් 100ක්. ඒ විතරක් නෙවෙයි, මාතර ඒස්පව ආයතනයේ මෙගාවට් 25ක්, ඒෂියා පව නැවතිලා තිබුණ ආයතනයේ මෙගාවට් 50ක්. මේ ඔක්කොම එකතු කරන මෙගාවට් 170ක්. දැන් සමහර මන්දක තැන කියනවා මේව ගත්තේ නැත්තේ මිල වැඩිකම නිසා කියලා. දැන් මේවා ඔක්කොම රුපියල් 30ට ආසන්න මිලට, 30ටත් අඩුවෙන්. අපි මේ රටේ මේ දැඩි විදුලි ඉල්ලුම තියෙන වේලාවට පරිහරණය කරන අපේ ගෑස් ටර්බයින් වල සඳහා විදුලි නිෂ්පාදනයට ඒකකයකට අපි රුපියල් 35 ඉඳලා 50 දක්වා වියදම් කරනවා. ඇයි මේ රටේ විදුලි අවශ්‍ය කප්පාදුවකින් තොරව යා යුතු නිසා. විදුලි බල මණ්ඩල පනත තියෙන අමාත්‍යවරයාට විශාල බලතල ලබා දීලා ටෙන්ඩරයකින් තොරව හැරි මේව ගන්න අරගෙන කැබිනට් මණ්ඩලයට මේක දාන්න. ඇයි මේ විදුලියේ සැපයීමේ තියෙන වැදගත්කම නිසා. ඉතින් මට තියෙන ප්‍රශ්නය මේ ටෙන්ඩරෙන් අනුමත වෙච්ච මෙගාවට් 100 මේ රටේ ජනතාව මෙච්චර විදුලියේ ප්‍රශ්නෙන් දැවෙද්දි, ආර්ථිකය ද්‍රැවන්ත විදිහට පහළට යද්දි, ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපි මහත් අපේ දුලි කීර්තිය සම්පූර්ණයෙන් විනාශ වෙද්දි, ඇයි මේ මෙගාවට් 100 නැත්තම් 170 අරගෙන මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තේ? මට තියෙන ප්‍රශ්නේ අහන්න. මේ ප්‍රශ්නේ මෙතරම් උග්‍ර වෙලා අහන්න.
ඒ හොඳ මිත්‍රයෝ, ඔබතුමා කාලේ ඔය 32 කරන්න තිබ්බන් එක දෙයක්වත් කරගන්න බැරි වුණේ ඇයි?
එකක්වත් කරගන්න බැරි වුණා.
එක කිලෝවට් එකක් අලුතෙන් නිෂ්පාදනය කෙරුවේ නැහැ.
ඔබතුමා අහගෙන ඉඳලා නැහැ. ඔබතුමා මැදදී ආවේ. මතක තියාගන්න, මේ රටේ අමාරු වැදගත්ම කිලෝ
පදවාරියෙන් මගේ වෙලාව ගන්න
නෑ නෑ හිතමිත්‍රකමට
මම පැහැදිලිව කියන්න මේ රටේ වැදගත්ම කිලෝවොට් 180 ගරු සභාපතිතුමනි මගේ වෙලාව ගන්න දෙන්න එපා මේ රටේ වැදගත්ම කිලෝවොට් 180 සූර්ය බලෙන් අපිට මේ උත්පාදනය කරගන්න ලැබුණේ මගේ කාලෙදී ඒ වိතාම මිලාඩු පරිසර හිතකාමි මේ රටේ සෑම තැනටම සමතුලිත වෙන රටේ ජනතාවට ආදායම බෙදී යන ඉතාම වැදගත් බලාගාර ක්‍රමය මිලාඩ් 180ක් එතුමාලා අපේ පැත්තේ ඉඳගෙනත් ඒක දිහා බලලා හිටියේ නිදාගෙනද කියලා මම දන්නේ නැහැ පැහැදිලිව උත්පාදනය කරේ ඒ වකවානු කියලා අපි බොහොම සතුටින් කියනවා ඒ නිසා මම මට තියෙන ප්‍රශ්නේ තමයි රටේ ජනතාව මේ තරම් ප්‍රශ්නයකට මැදි වෙද්දී මේ ටෙන්ඩරයෙන් අනුමත වෙච්චි මෙගාවට් 100 සහ අපිට පහසුවෙන් ලබාගත හැකි වෙතිමු තව මෙගාවට් 70ක් ඇයි අපි මිලදී නොගත්තේ ඇයි මේ රට මේ තරම් දුෂ්කරතාවයකට පත් වෙන්නේ නේද අපේ රාජ්‍යමතුමා දන්නවා අද මේ 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 වකවානුව තමයි මේ රටේ ව්‍යාපාර වැඩියෙන් ක්‍රියාත්මක වෙන වෙලාව පොඩි සිල්ලර කඩේ පාව වෙලදාම 10%කින් 15%කින් 20%කින් වැඩි වෙන වෙලාව නිෂ්පාදන කර්මාන්තෙත් වැඩි වෙන වෙලාව එක පැත්තෙන් උෂ්ණත්වයත් වැඩි වෙන වෙලාව මේ සියල්ල තියෙද්දී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඉතා දැඩිව මේ ප්‍රශ්න ගැන කතා කරද්දී ඇයි අමාත්‍යාංශ තීරණයක් ගත්තේ නැත්තේ මේ මේ ටික මිලදී අරගෙන මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි නැගිය යුතු ප්‍රශ්නේ ඒ වගේම අපි අපේ කාලේ විශේෂයෙන් වෙච්ච තව එක් වැදගත් කාර අද දැන් විදුලිය කපන්නත් පහසු කරලා තියෙනවා අපි අපේ සිස්ටම් කන්ට්‍රෝල් එක තිබුණේ පොඩි කුටියක් විදිහට අද ලෝකෙ දියුණුම පද්ධති පාලන මධ්‍යස්ථානයක් අපි ලබා දීලා තියෙනවා විදුලිය කපහරින දැන් මේ විදුලිය කපහරින එක ගැන කතා කරපුවම මට දැන් මේ දැනුම් දීමක් කාව හෙට උදේ 9:30 ඉඳලා අනිද්දා උදේ 9:30 වෙනකල් කොළඹ සමහර ප්‍රදේශවල ජලය නොදී ඉඳ හදනවා කියලා ජලය කොළඹ ජනතාවගෙන් වැඩි පිරිසකට ගරු සභාපතිතුමනි ජලය ගබඩා කරගෙන නෙමෙයි යොමු පාවිච්චි කරන්නේ කෙලින්ම නලයෙන් එන ජලය මේ දුප්පත්ම ජනතාව මේ සම්පූර්ණ පැය 24ක් ජලය නැති වුනහම විදුලිය නැති වුණා වගේ නෙවෙයි බොන්න වතුරත් නැති වෙනවා ඒ නිසා කරුණාකරලා මම විදුලි බල අමාත්‍යතුමාගෙන් රාජ්‍ය අමාත්‍යතුමාගෙන් උත්illa සිටිනවා මේ ජල පොම්පාගාර තියෙන ප්‍රදේශවලට හරි විදුලිය ලබා දෙන්න ජනතාව මෙපමණ අපහසුට
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක්
තියෙනවා ඔව්පත් කරන්න එපා ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ අපේ ගරු අමාත්‍යතුමා පිටින් හිටියනම් හොඳයි එතුමා පහුගිය දවසක පොඩි චෝදනාවක් ආයි කියලා තිබුණා රාජ්‍ය අමාත්‍යතුමනි කෑගල් දිස්ත්‍රික්කෙන් මෙච්චර ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලයට දාලා තියෙනවා කියලා ඒ ගාන නම් ටිකක් ඉතින් එතුමාගේ අනිත් කතා වගේ තාරබර ටිකක් අඩු කරන්න ඕනේ. හැබැයි මම ඒ චෝදනාව මට හරි මිහිරි. කෑගල් දිස්ත්‍රික්ක කියන්නේ මාව 146,000 ඡන්ද දීලා කඩන්න බැරි වார்த்தාවක් කියලා මිනිස්සු ඉන්න දිස්ත්‍රික්කය. ඔබතුමා දන්නවා. අවුරුදු 20ක් දෙකට මේවපු දිස්ත්‍රික්කය. මම මේ දිස්ත්‍රික්කේ සලකන්න ඕනේ. හැබැයි මේ දිස්ත්‍රික්කේ ගෞරවය නීතිය මම කඩලා නැහැ කවදාවත්. කිසිම දවසක විදුලි බල මණ්ඩලයේ කාර්යරකෙන් පිට බඳවාගන්නේ නැහැ. බඳවා ගැනීම පටිපාටිය කඩලා නැහැ. සුසුකම් නැති අය බඳවාගෙන නැහැ. ඒ වගේම අජිත් පේපර මැතිතුමා හිටියනම් බලයි පක්ෂග්‍රාහී වෙලා නැහැ. එතුමා ඒකට සාක්ෂි දරાવી එතුමාගේ කතාවේදී එතුමාට අවස්ථාවක් දුන්නොත් ඒ නිසා ඉදිරියටත් මොකද මේ මේක වරදක් කියලා මැතිතුමා දකිනවනම් ඒ වරද වෙනුවෙන් කෑගල් දිස්ත්‍රික්කයේ සැලකීම් වරදක් නම් ඕන දැනුමක් දෙන්න මම සූදානම්. මේ කිසි ප්‍රශ්නයක් බොහොම සතුටින් ඒක විඳිනවා. ඉදිරි කාලයකත් මට අවස්ථාවක් ලැබුණාම මම මගේ දිස්ත්‍රික්කයට සැලකනවා. හැබැයි කිසිම විටක නීතිය කප්පාදු කරලා කඩලා උල්ලංඝනය කරලා විදුලි බල මණ්ඩලයට බරක් වෙන විදිහේ ඔවුන්ගේ ඔවුන්ට දරා ගන්න බැරි වැඩක් වෙනත් ආයතනයක හරි මණ්ඩලයක හරි ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් කියන්න අවශ්‍යයි විදුලි බල මණ්ඩලය කියන්නේ ඉතාමත් කීර්තිමත් ආයතනයක්. ඒ වගේම 50කට වැඩි වෘත්ති සමිති තියෙන ආයතනයක්. ඉතාම බුද්ධිමත් වෘත්තිකයන් ඉන්න ආයතනයක්. ඒ වගේම මේ ආයතන ඉදිරියට ගෙනියන්න නම් සාමූහිකව ප්‍රශ්න දිහා බලන එක අවශ්‍යයි. ප්‍රශ්න හඳුනා ගැනීම අවශ්‍යයි. නිහතමානීව උගතුන්ගේ වචන තේරුම් ගැනීම අවශ්‍යයි. සාමූහිකව පිළිතුරු හෙවීම අවශ්‍යයි. දැන් මම නැවතත් ස්තුතිවන්ත වෙන අපි දෙන්න එකට හිටපු කාලේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා අජිත් පේපර අමාත්‍යතුමා මේ නිලධාරී සියලු දෙනා අපි සතිපතා එකතු වෙලා ප්‍රශ්න වලට උත්තර හෙව්වා. ප්‍රශ්න හඳුනාගත්තා. ඒවට ක්ෂණිකව මැදකාලීනව දිගුකාලීනව පිළියම් යෙදුවා. ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ ඉතාම දුෂ්කර කාලේ අවුරුදු 30කට පස්සේ එළඹුණු මහා නියගේ වෙලාවෙත් කප්පාදුවකින් තොරව බිල වැඩි නොකර අකණ්ඩව විදුලිය ලබා දෙන්න. ඒ නිසා සමහරු දැනගෙන හිටියෙත් නෑ විදුලි බල මණ්ඩලයේ ඉතාම සෞම්‍ය යනකොට කිසිදු ප්‍රශ්නයක් නෑ. කතා කරන්නේත් නෑ විදුලි බල මණ්ඩලය ගැන. දැන් මෙන්න ඇවිල්ලා මාස
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
කතා බහකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා ජනතාව ගැන මීට වැඩි හිතන්න මීට වැඩි කල්පනා කරන්න මේ සංවේදී යටිතල පහසුකම ගැන මීට වැඩි වගකීමෙන් කටයුතු කරන්න කියලා ඉතාම තුමනාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට ස්තුතියි
බොහොම සුදී මන්ත්‍රීතුමා හොන්රබල් හේසාවතානේ
ගරු කාර්ක සභා සභාපතිතුමනි මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වගේම විදුලි බල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ ගැන විවාදය ගැනන වෙලාවේ මට පෙර අපේ හිටපු විදුලි බල ඇමති තුමන්ලා දෙන්නෙක් පෛත්‍රා වන්‍යාරච්චි ගරු ඇමතුමිය ඒ වගේම රංජිත් සීමලා පිටිය ඇමතුමා අදහස් දැක්වුවා. ඒ වගේම අපි දැක්කා අද උදේ ඉඳලා මේ පිළිබඳව විශේෂයෙන්ම අද කතා කරේ වැඩිමනක් මේ විදුලි අර්බුදය සම්බන්ධව. ඉතින් මම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කවුරු හරි ඇමතිවරේ මේ රටේ අද වෙනකන් තමන්ගේ අමාත්‍යාංශයේ විදියට විදුලි බල අමාත්‍යාංශයේ හිටියානම් අද මේ තියෙන තත්ත්වයට දීර්ඝ කාලීනව කවුරුත් වග කිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඊට හේතුව තමයි කවුරු හරි කියනවා නම් අපේ කාලේ මෙහෙම කරා අපේ කාර්යය මෙහෙම කරා කියලා එහෙම නොකරනම් අමාත්‍ය ධූරයක් දරලා වැඩකුත් නැහැ. එහෙමනම් මේ රට දීර්ඝ කාලීනව කලුවරේ තියෙන තිබ්බනේ. ඒ නිසා මම හිතනවා ගරු සභාපතිතුමනි අද මේ රටේ දැන් මම දැක්ක සිඹලා පිටිය ඇමතුමා හොඳ තැන් දෙකක් ආරම්භ කරන්න අවස්ථාව දුන්නා. එතුමා කිව්වා අපි මේක කරගෙන ගියා දින කීපයක් මාසයක් යන ඉස්සෙල්ලා මේක අද වෙනකොට ලයිට් නැතු නැත්නම් විදුලිය නැති තත්ත්වයට ආවා කියලා. එතනින්ම තේරෙනවා අපි අර අපේ ගමේ බස එදා වේල ගේමක් තමයි මේ විදුලි බල මණ්ඩලේ යන්නේ. දීර්ඝ කාලීන ප්ලෑන් එකක් නැහැ. මෙතනින් එහාට යන්නේ කොහාටද කියන අවබෝධයක් නැහැ. අපේ කවුද අජිත් පෙරේරා ඇමතුමයි එතුමයි දෙන්න සතියකට සැරයක් එකතු වෙලා කතා කරාකෝ. ඒ කතා කරපු ඒවා ප්‍රයෝජනයක් නැහැ කියන එක අද මහ පොළොවේ දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම මේ එතුමාට දොස් කියන උනත් එතුමලාගේ ක්‍රියාකාරකම්නේ මේ දීර්ඝ කාලීනව දැන් පවිත්‍ර වන්‍යාච මෙතනිය විශාල කාර්යභාරයක් කරාකෝ. හොඳයි අපි ස්තුතිවන්ත වෙනවා ගරු කරනවා. හැබැයි අද මේ රටේ විදුලිය අර්බුදයට උත්තරයක් හොයන්න පොසත් වෙලා තියෙනවා මේ වෙන සියලු දෙනා. නිසා මම හිතනවා මේක මෙතනින් එහාට හිතන්න ඕන. තමන්ගේ අමාත්‍ය ධූර කාලේ ඒ අමාත්‍යංශයේ කොහොම හරි පවත්වාගෙන ගිහිල්ලා තව කාට හරි දෙනවා කියන එක උත්තරයක් වෙනවනම් ඒකනම් සැබෑ සත්‍ය පිළිතුර වෙන මේ රටේ ජනතාවට අනාගතෙත් මේ විදුලි අර්බුදයට මුහුණ දෙන්න වෙයි. ඉතින් එතෙන් විකල්ප හොයන්න ඇයි අපි අවුරුදු ගාණක් අපෝසත් උනේ? දැන් කතා කරා මෙතුමා කිව්වා සූර්ය විදුලිය ගැන. එතුමා සූර්ය විදුලිය ගැන ප්‍රකාශයක් කරා. හැබැයි එතුමා සතුරෙන් කිව්වා මෙගාවොට් 180ක් මේ බලශක්තියට එකතු කරගන්න පුළුවන් වුණා කියලා අපි මේ නැෂනල් ග්‍රිඩ් එකට. මම හිතන්නේ ඒක ප්‍රමාණවත්ද? අපිට සූර්ය විදුලි වලය මීට වැඩි ඉස්සරහට අරන් යන්න පහුගිය කාලේ බැරි වුණේ ඇයි? අපි ගත්තොත් එහෙම අපේ රටේ 365 දවසෙන් වියලි කාලගුණයක් තියෙන හම්බන්තොට ප්‍රදේශය, පොළොන්නරුව ප්‍රදේශය, වවුනියාව ඒ වගේම උතුරු පළාත්වල ඉතාම අවශ්‍ය පරිදි මේ වැඩසටහන ආරම්භ කරන්න පුළුවන්. ඇයි මෙතන මේක ඉස්සරහට යන්නේ නැත්තේ? අපිට දැනෙන විදියට, අපිට හිතන විදියට මහා විශාල අපිට නොපෙනෙන මහා මංකොල්ලයක් මේක ඇතුලේ තියෙනවා. මේ නිසාවට මේක ඉස්සරහට ගියේ නැහැ. සා අපි අපේ ආණ්ඩුවෙන් අහනවා අපහුගේ අවුරුදු ගානේ වෙච්ච ඒවා පැත්තකින් තියන් මේ අවුරුදු 4 යහපාලන රජය තුල ඇයි සූර්ය බල විදුලි බලාගාර වලට යන්න අපොහසත් උනේ? මේකේ මාපියාවක් තියෙනවා කාටවත් තේරි නොකරන. මේක රටේ ජනතාව තේරුම් ගන්න ඕන කාරණාවක්. අද ඇමතිවරයා විපක්ෂයට ගිහිල්ලි වෙලා ඉන්න ඇමතිවරයාට දොස් කියනවා නම් මං හිතන්නේ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන මේකේ දිගපළල ගැන. මේ ඇමතිවරුන්ගේ තියෙන මේ මොකද්ද මේ රට ගැන හිතන්න තියෙන ප්‍රමාණය ගැන. ඒ නිසා මම හිතනවා ඊට වැඩිය වෙනස් විදිහට හිතන්න අවශ්‍ය වෙනවා කරු සභාපතිතුමනි. මේ රටේ අහිංසක මිනිස්සයෙකුට විදුලි බලය නැතුව ගෙදර දරුවෙකුට පාඩම් කරගන්න නැත්තනක් තියෙනකොට මේ කතා කරන මෙතන කාටවත් ඔය ගැටලුව නැහැ. මේ රටේ යමක් කමක් කරගන්න පුළුවන් මිනිහා ජෙනරේටරයක් හරි දාලේ අවස්ථාව විසඳ ගනි. පුංචි මිනිහට බලපාන මේ රටේ සංවේදීම අමාත්‍යාංශයක් කාරණාවක් මේ වෙනුවෙන් මැදිහත් වෙන්න මීට වැඩිය ඉස්සරහට එන්න ඕනේ. ඒ නිසා අපි රවි කරුණානායක ගරු ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා මේක තව දුරටත් තව අමාත්‍යවරුගේ කරපිට යන්නේ නැති වෙන්න මේ රටේ සූර්ය විදුලිය ඉතාමත්ම උනන්දුවෙන් මේ විදුලි බල මණ්ඩලේ නැත්තම් මේ අමාත්‍යාංශයේ උනන්දුනොත් එහෙම සූර්ය විදුලි බලය තුළින් ලොකු ශක්තියක් එකතු කරගන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් ඉස්සරහට ප්‍රවණතාවයක් ඇති කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ගරු සභාපතිතුමනි මම මෙලා විශේෂයෙන්ම කියන්න ඕන අපේ රටේ විදුලිය පාලනය කිරීම නැත්නම් විදුලි බලය පාවිච්චි කිරීම පිළිබඳව යම් වැඩසටහනක් තියෙන බලශක්ති සංරක්ෂණයක් කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙන්න ඕන. අද ඒ පිළිබඳව නැහැ. රාජ්‍ය ආයතන විදුලිය කොච්චර අර පිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරනවද? මෙරටේ රාජ්‍ය ආයතන ටික හරියට කළමනාකරණය කළා විදුලිය පාවිච්චි කරන්න පුළුවන් වටපිටාවක් හදනවනම් මම හිතනවා මේ දිනක ජාතික අවස්ථාවෙන් 10%ක් 20%ක් එකතු කරන්න පුළුවන්. අද රටේ ජාතික අපනයන ආදායම ජාතික අපනයන ආදායමෙන් 25%ක් එක වටිනා මුදලක් යනවා අපි තෙල් ආනයනය කරන්න, දැවි තෙල් ආනයනය කරන්න. ඉතින් මෙවැනි වටපිටාවක් උඩ ගරු කාර්ක සභා සභාපතිතුමනි විදු බල මණ්ඩලයේ මේ තියෙන ගැටලු විසඳන්න ලොකු දීර්ඝ කාලීන වැඩසටහනක් අනිවාර්යම අවශ්‍ය නිසා හිටපු මුදල්
අමාත්‍යතුමා විනාඩි දෙකක් තියෙනවා.
අමාත්‍යංශ ගණනාවක් කළ පළපුරුද්දක් තියෙන අමාත්‍යවරයෙක් විදිහට අපි හිතනවා රවි කරුණානායක මැතිතුමාගේ කරපිට ලොකු බරක් පැවිලා තියෙනවා. අන්න ඒ බර මේ කකුලෙන් අදිද්දි මේ 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 සිදුවෙච්ච සිද්ධිදාමයේ පිටිපස්සේ යම් යම් බලපෑම් තියෙනවා කියලා අද අස්පනා අපිට පේන්න තියෙද්දි අපි ඔබතුමාට කියනවා ඔබතුමා කාර්යසූර දක්ෂ අමාත්‍යවරයෙක් විදිහට මේකට වෙනසක් හොයන්න. මේක තවත් පරම්පරාවකට නොයන්න පුළුවන් තැනට වැඩ කරන ඔබතුමාට හැකි වෙයි කියන ඒ බලාපොරොත්තුව අපේ ගාව තියෙනවා. ඒ වගේම තව කාරණාවක් ප්‍රකාශ වුණා. මම හිතන්නේ මේ රටේ ඉන්න බිහිවෙච්ච ඇමතිවරුන්ට අනාගතේ බිහිවෙන්නේ ඉන්න ඇමතිවරුන්ට හිටපු ඇමතිවරුන්ට ඔක්කොරම මතක් වෙන සදා සත්‍යයක් රටට හෙළි කරා මම ඒක මතක් කරනවා. එතුමා කිව්වා රැකියා ලබා දීම පිළිබඳව. එතුමා කිව්වා මම කෑකල්ලට දෙනවා රාජ්‍ය ඇමතිතුමා කළුතර දෙනවා කියලා. මම දන්නේ ඒක කොච්චර සාධාරණද කියලා. ඇමතිවරයා ඉන්න දිස්ත්‍රික්කයට රැකියා ටික දෙනවනම් ඇමතිවරු නැති දිස්ත්‍රික්කවල අහිංසක මිනිස්සුන්ට මොන තැනද යන්නේ කියන කාරණාව අද මේ උත්තරීතර ආයතනයේ ප්‍රකාශ කරා ගරු සිඹලාපිටිය ඇමතිතුමා ඔබතුමාට ගෞරවණීය ස්තුතියක් පුද කරනවා. පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපිට ගමේ මිනිසුන්ට කියන පණිවිඩයක් දුන්නා. මෙන්න මේකයි ඇමතිවරුන්ගේ தත්තේ. හැබැයි එකක් මතක තියාගන්න ඕන. මේ රටේ උත්තරීතර සභාව නියෝජනය කරන හැම මන්ත්‍රීවරයෙකුටම කරුත්තයක් තියෙනවා. මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු ආදායමෙන් යන ආදායමෙන් රැකියා ලබා දීමේදී ඒ රැකියා රටේ සමස්ත ජනතාවට බෙදිලි යන විදියට ලබා දෙන්න ඕන කියන වගකීම ඇමතිවරුන්ට තියෙනවා කියන එක අමතක වෙලා තියෙන එක ගැන අපි කනගාටු වෙනවා. එනිසා මම විශේෂයෙන්ම මට ලැබිලා තියෙන කෙටි කාලය තුල මේ රටේ වැඩක් කරපු අමාත්‍යංශයක් අපේ කිරියල් ඇමතිතුමා අමාත්‍ය ධූරය දරපු මාමාර්ග අමාත්‍යංශය අද වෙනකොට කබීර් රසීම් ඇමතිවරයා අපේ රංජන් රාමනායක රාජ්‍ය ඇමතිතුමා එකතු වෙලා හොඳ වැඩසටහනක් ඉස්සරහට හදලා මේ රටේ ජනතාවගේ තියෙන එදිනදා මූණ දෙන මහා විශාල ගැටලු වෙනුවෙන් යම් මැදිහත් වීමක් වෙනවා.
කාලය අවසානයි මන්ද
සභාපතිතුමනි මට තප්පර 30ක් දෙන්න. ඒ නිසා මේ යන ගමන් මග වෙනුවෙන් යාපාන රජයක් විදියට ඕන කෙනෙකුට මේකේ විනිවිදභාවයෙන් දකින්න පුළුවන් විදියට යන්න පුළුවන් නම් ඔබතුමාට මේ මාසයට මේ රටේ ජනතා බලාපොරොත්තු වෙන තැනට අරන් යන්න පුළුවන් වෙයි. සාවසාන වශයෙන් කියනවා රවි කරුණානායක ගරු ඇමතිතුමනි, කබීර් රසින් ගරු ඇමතිතුමනි මේ රටේ ජනතා බලාපොරොත්තු වෙන්නේ පහුගිය රජය කරපු වැරදි වලට උත්තර හොයනට වඩා රට වෙනස් දිශාවට අරන් යන්න පුළුවන් ගමන් මාර්ගයක් මේ රටේ ජනතාවට අඳුරලා දෙන්න. අන්න ඒ වෙනුවෙන් හයි ශක්තිය ඔබට ලැබෙන්න කියලා මගේ වචන කීපවස්.